Dai, Sado. දෙදහස් විසි දෙක වසරේ දහවෙනි මාසේ තිස්වෙනිදා භාවනා වැඩසටහන දායකත්වය දරන පින්නතුන් ප්‍රධාන සම්භාවනීය පින්වත්නි. අද දායකත්වය දක්වන අපේ පින්නතුන් විශේෂ ඉල්ලීමකුත් කළා. එතමයි තිසරණ සහිත ඒවගේම පංචසීල ධර්මයන්ට හා ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුකූලව කොහොමද මේ බෞද්ධ පිළිවෙත දහම ගොඩනගා ගන්නේ කියන මාතෘකාව යටතේ පුළුවන් නම් දේශනයක් පවත්වන්න කියලා. ඉතින් ඒ කාරණය පින්නතුන ඉතාම සංකීර්ණ කාරණයක්. තිසරණය ගැන විග්‍රහ කරන්න ගියත් අපිට මේ කාලෙ මදි. ඒ වගේම පංචසීල ධර්මය කියන කාරණය පිළිබඳව විග්‍රහ කරන්න ගියත් මේ කාලය මදි. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක කාරණයක් පිළිබඳව විග්‍රහ කරන්න ගියත් අපිට මේ කාලය නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඒ තරම් පැතුරුණු පරාසයක් තුල පවත්නා වූ දහමක් වන නිසා එබැවින් අපේ පින්නතුන් ඒවා සංක්ෂිප්ත වශයෙන් සිහිපත් කරන්න පුළුවන්. අපි එක කාරණයක් මතක් කළාම ඒ කාරණේ දහස් ගුණයකින් තමන්ගේ තියෙන අවබෝධයත් එක්ක දැනුමත් එක්ක වර්ධනය කරලා තේරුම් ගන්න මහන්සි වෙන්න කියලා අපි මතක් කරනවා. පින්නතුනි, තිසරණය ගැන කතා කළාම මුල් කාලයේදී සරණාගමනයේ පමණයි සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ මුල් සමයේදී මුල් කාලයේදී. මම බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සඟුන් සරණ යනවා කියලා ඒ සමාදන් වුණාම සියල්ලම ඒකට කැටි. බුදුරජාණන් වහන්සේ යම් දහමක් පනවල තියෙනවද, යම් විනයක් පනවල තියෙනවද, මේ දහම මේ විනය සම්පූර්ණයෙන් ඇතුළත් වෙනවා ධම්මං සරණං ගච්ඡාමි කියනකොට. තේරුණා නේද? ඒ නිසා අපි වෙන වෙනම ශික්ෂාපද, වෙන වෙනම විනයන්, වෙන වෙනම සමාදන් වීම වගේ දේවල් කළාට ඇත්තෙන්ම අවශ්‍ය නැහැ සරණාගමනය සිද්ධ වෙනකොට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒක වඩා තහවුරු කිරීම සඳහා ලෝක සම්මතයක් තියෙනවා. ඒක තමන් සිය කැමැත්තෙන්ම ප්‍රකාශ කරන බව තහවුරු කිරීමට තුන් වතාවක් ප්‍රකාශ කරනවා. පින්නතුන් දැකලා ඇති ඔය ජනාධිපති දිවුරුන් දීම් වගේ දේවලුත් සමහර වෙලාවට එහෙම කරන්න සිද්ධ වෙනවා. එහෙම කරන්න ඕන. එවිට තමයි ඒක තහවුරු කිරීමක් හැටියට සලකන්නේ. එහෙමනම් ဒုတိယම්පි තတိယම්පි ආදී වශයෙන්ුත් අපි සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියලා කියනවා. එහෙමනම් මේ සරණාගමනය ඇතුළේ අපි සියලු ශික්ෂාවන්, සියලු විනයන්, සියලු ධර්මයන් අන්තර්ගතයි. එනිසා කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කරනකොට මුළු බුද්ධ ශාසනයම අනුගමනය කරනවා කියන පොරොන්දුව දීලා අවසන්. ඒ වගේම අපි මතක් කරන්න ඕන පංචශීල ධර්මය කියන එක අපි පිරිත් පොත එහෙම කියද්දි පින්නතුන්ට මුණ ගැහෙන්නේ සික්ඛාපදං සමාදියාමි කියලා නෙමෙයි. කොහොමද මුණ ගැහෙන්නේ? පානාති පාතා පටිවිරතෝ හෝති. අහලා ඇති නේද? අදින්නා දානා පටිවිරතෝ හෝති කියන වශයෙන් තමයි පිරිත් පොත එහෙම ඔය පින්නතුන්ට කියද්දි මේ අහන්න ලැබෙන්නේ. එහෙන් අදහස් වෙන්නේ අර සික්ඛාපදං සමාදියාමි කියන දෙයට වැඩියේ ලොකු අරුතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගතා අටක් කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියන වශයෙන් බුදුවරු මේ ලෝකෙට පහළ වුණේ සීල වෘත කියලා දෙන්නට නෙමේය, චතුරාර්ය සත්‍ය නැමැති මහා ධර්මය කියලා දෙන්නටේ කියලා. එතකොට බුද්ධ ශාසනය හොඳට මතක තියාගන්න ඕන, සීල වෘත නැහැ, තියෙන්නේ විනය ධර්මය තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ සීලය කිව්වේ මොකක්ද? ඒක තමයි පිනතුනි ආධ්‍යාත්මික අවබෝධය ඇති කරගන්නා වූ දෘෂ්ටි නොමැති සීලය. අන්න ඒකට තමයි ආර්ය සීලය කියන්නේ, එහෙම නැතුව නෙමෙයි. එතකොට පසුකාලීනව තමයි වෙනත් ආගමික ආభాෂයන් තුළින් තමයි අපිට අනිත් ශික්ෂා පද ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ගියාම දස ශික්ෂා එහෙම ওই ජෛනාගම් වල එහෙම අපිට දකින්න පුළුවන්. ඒවා තියෙනවා ඉන්දියාවේ. ඉතින් ඒ සම්ප්‍රදායෙන් තමයි ආවේ. නමුත් අපි ඒකට මුකුත් කියන්න හොඳ නැහැ. ඒක උතුම් ධර්මයක්. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම උතුම් ධර්මයක් වෙනතුනේ. බොරු කීමෙන් වැළකීම, ඒ වගේම සුරාපානයෙන් වැළකීම. ඊළඟට පින්නතුනේ මේ සමහර ශික්ෂාවල් ඊටාම පටුව තේරුම් අරගෙන තියෙනවා. හරි ගැඹුරු පරාසයකට විහිදිලා යන දෙයක්. දැන් අපි පරිහරණය කරන දේවල් වලට කියනවා කාමභෝගී වස්තු. කාමභෝගී වස්තු කියලා කියන්නේ ඉඩම කඩම, හරක බාන, ඒ වගේම යාන වාහන, අපි ගමන් කරන පාර, ගෙවල් දොරවල් ආදී නේද? මේ හැම දෙයක්ම මොනවද, මොනවටද අදාළ වෙන්නේ? කාමභෝගී වස්තු වලට. මෙන්න මේ සමස්තයම නිවැරදි ආකාරයෙන් ජීවිතයට අනුගත කරගැනීමට බුදුරාමුදුරෝ දේශනා කරනවා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. මොකද මේ කාමභෝගී වස්තු එකක්වත් වැරදි විදියට පාවිච්චි කරන්න එපාය. ඒ කියන්නේ පිටුතුනි පාරක ගිහිල්ලා අපි පාරට කෙල ගැහුවත් ආන්න ඒ කාමභෝගී ධර්මයන් වැරදි විදියට පරිහරණය කිරීමක්. අපි පාරේ වැරදි විදියට රියපෙදෙව්වොත් අපි පරිහරණය කරන කාමභෝගී වස්තුන් වැරදි විදියට පරිහරණය කිරීමක්. ඒ වගේම පුජ්‍යලේ රැවැට්ටුවොත්, මුලා කරොත් ඒවත් කාමභෝගී වස්තු වැරදි විදියට පරිහරණය කිරීම. එහෙමනම් මේ කාමේසු මිච්ඡාචාරා කියන කාරණයෙන් තාම පටුව තේරුම් කරගන්නේ නැතුව අපි පරිහරණය කරන ඕනම වස්තුවක් වැරදි විදියට, අධර්මිෂ්ඨ විදියට පරිහරණය කළොත් ඒකයි අදාළ වෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. වේරමණී කියලා කියන්නේ වලකිනවා. සික්ඛාපදං සමාදියාම ශික්ෂාව මම ආරක්ෂා කරනවා කියන තියෙනවා. මේක පින්නතුණි මූලික මානව මිනිස් ධර්මයක්. සජාතිංගේ සංවිධානයේ අනුමත කාරණා පහක් තමයි මේ පංචශීල ධර්මය කියලා කියන්නේ. ඒ නිසා ලෝක සම්මත මිනිසෙක් තුළ රැකිය යුතුයි මොන ආගමක හිටියත්, මොන ජාතියක හිටියත්, මොන වර්ගයක හිටියත් මූලික මිනිස් දමක් තමයි පංචශීලාදී ධර්මය කියලා කියන්නේ. ඉතින් පින්නතුන්ට දැන් හිතන්න පරාසය තව ගොඩාක් දේවල් තියෙනවා. ඊළඟට ඒවා අනුගත කරගන්න ජීවිතේට ඒක ගොඩාක් වටිනවා. ඊළඟට පින්නතුනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දිවි පැවැත්ම ගැන කතා කරන්න මතක් කළොත් අපේ මැතිතුමා මතක් කරපු විදිහට මේක සාමාන්‍ය පොතේ හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. සම්මුති දිවි පැවැත්මෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙත් තියෙන හොඳ දේවල්. නරක දේවල් නෑ එකක්වත්. ඒකත් අනුගමනය කරන්න. ඊළඟට පරමාර්ථ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්ඳුම් කරලා දෙනවා. ඒක භාවනාත්මකව දියුණු කරන විට ආධ්‍යාත්මිකව සොයා යන කෙනෙකුට තමයි ඒ පරමාර්ථ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි පින්නතුන්ට රේණුකානි චන්ද විමල මහානායක හාමුදුරන්ගේ පොත්පත් පරිශීලනය කරලා තියෙනවා නම් මේ කොටස් දෙකම පිළිබඳව හොඳට අවබෝධය ගොඩනගා ගන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ආකාරයෙන්ම අපි දැනගන්නට ඉපැයි. ඉතින් අපි පින්නතුන් මම හිතනවා ගොඩාක් පරිණතයි. මේවා හොඳින් කියවලා බලලා පොත්පත් පරිශීලනය කරලා වයසට ගිහිල්ලා තමයි මේ ඉන්නේ. දහම් පාසල් ගිහිල්ලා දහම් පාසල්වල උගන්වලා ඒ වගේම ගුවන් විදුලි ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඒ වගේම ඒවට දායකත්වයන් දක්වලා විශාල පරිණත භාවයක් තියෙන පින්නතුන් ඉන්නේ. ඒ නිසා අපි දන්න ටිකම නැවත නැවත අපි කතා කරන්නේ නැතුව දන්න තැනින් නොදන්න සීමාවලට ගිහිල්ලා අන්න අපි ධර්මයේ තේරුම් කරගන්න, පරිහරණය කරන්න, ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න අපි උත්සාහ කරන්න ඕන. අපි සියලු දෙනාම පින්නතුනේ යම් ප්‍රමාණයක් තමයි දන්නේ. මා වුණත් මම දන්න ටික තමයි පින්නතුන්ට ප්‍රකාශ කරන්නේ. ඒ දේ හරිද වැරදිද කියලා අපිම විමසා බලන්න ඕන, නුවණින් බලන්න ඕන. ඉතින් බුදුහාමුදුරුව පවා පින්නතුනේ යමක් දේශනා කරන විට බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ බුද්ධ ඥානයට විෂය වෙන පරිදි කියලා. ඉතින් එච්චර බුදුරජාණන් වහන්සේ සාධාරණ ලෙස තමයි මේ කාරණා දේශනා කළේ. එහෙමනම් අපත් මොකද කියන්න තියෙන්නේ? අපගේ ඥානයට, මාගේ ඥානයට විෂය වෙන පරිදි. එතකොට ඔබ දැන් ධර්මය අහනවා, ධර්මයේ තේරුම් ගන්නවා. ඉතින් මං හරීම දේ තමයි තේරුම් ගත්තේ කියලා හිතනවට වැඩිය හොඳයි මම මේ ධර්මයේ තේරුම් ගන්නේ මාගේ නැන පමණි, මාහට විෂය වෙන පරිදි කියලා හිතන්න. අන්න එවිට පින්නතුනේ අපිට මාන්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක දුර්වලතාවයක් තියෙන්නටත් ඉඩ තියෙනවා කියලා හිතන්න. එහෙම ඉඩ තියලා හරි මැදහත් සිතකින් තමයි ධර්මයේ දේශනා කරන්න ඕන, ධර්මයේ පරේක්ෂණය කරන්න ඕන, ධර්මයේ තේරුම් කරගන්න ඕන. ආන්න එවිට අපිට හැකියාව තියෙනවා අර මාන්න උද්දච්ච අවිද්‍යාවන් වලට පැමිණෙන්න ඉඩ දෙන්නේ නැතුව. දැන් මං හරියටම ධර්මයේ දන්නවා කියලා කෙනෙක් හිටියොත් එහෙම ඒ ධර්මයේ නිසා ඇතිවෙච්ච මාන්නය ඒක තියාගන්න එපා. මං සියල්ල දන්නවා කියලා හිතාගෙන හිටියොත් ඒකත් තමන්ගේ මාන්නයක්. ඒ නිසා තමන්ට විෂය වෙන පරිදි කියලා තමන් හිතාගන්න. විෂය වෙන පරිදි එය වුණාට විශ්වය, එහෙම නැත්නම් ධර්මය එයම නොවෙන්නට ඉඩ තියෙනවා. ඊට වඩා ගොඩාක් ගැඹුරු පරාසයකට විහිදී යන දෙයක් බව හොඳින් වටහා ගන්නට කටයුතු කරන්නට ඕන. අපි පටන් ගමු පින්නතුනි සම්මා දිට්ඨිය කියන කාරණේ ඇතුලේ. මිත්‍යා දෘෂ්ටි තියෙනවා, සම්මා දිට්ඨි තියෙනවා නේද? මිත්‍යා දෘෂ්ටි 10ක් පිළිබඳව මතක් කරනවා. ඒවයින් වැළකීම සම්මා දිට්ඨියයි කියලා අපි සම්මුතියෙන් තේරුම් කරගන්නවා. ඊට වඩා ටිකක් ගැඹුරෙනුත් අපේ පින්නතුන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හදාරනවා, ඉගෙන ගන්නවා. බුදුදහමේ තියෙන සුවිශේෂීම කාරණයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගික ධර්මය කියන කාරණය. දැන් මේ කාරණය විග්‍රහ කිරීම සඳහා වෙන කොහෙන්වත් කරුණු ගන්නේ නැතුව මම පින්නතුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන අටින්ම පින්නතුන්ට හොඳ උදාහරණ මීට කලින් අපි පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉහළ ඉඳලා පල්ලෙහාට ලියාගෙන එනවා. මේ විදිහට ලියලා ගොඩක් වෙලාට දකින්න හම්බෙන්නේ නැහැ. ගොඩාක් අයට පෙළට ලියපු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලැබෙන්නේ. මම ඉතින් කල්පනා කළා එහෙම නෙමෙයි, මේක පොඩ්ඩක් ඉහළ ඉඳලා පල්ලෙහාට ලියාගෙන ඉන්න ඕන කියලා. එහෙම ලියාගෙන ඇවිල්ලා මම ඒක මැදින් ඉරක් ගහලා දෙකට බෙදුවා. තේරුණා නේද? දැන් පේනවා මැදින් ඉරක් ගහලා දෙකට බෙදලා තියෙනවා. එක කොටසක් කොටුවක් කරලා අනිත් ටික නිදහසේ තියලා තියෙනවා. ඉතින් මම මේකේ විග්‍රහයකුත් ලබා දෙන්න, නමුත් කෙටියෙන් තේරුම් කරගන්න මම මේ කොටු කරලා තියෙන්නේ ලෝකය කියන කොටස. ඒ කියන්නේ දිට්ටි, සංකප්ප, ඒ වාචා කියන පැත්ත මම කොටු කරලා තියෙනවා. මේ තමයි ලෝකය. ලෝකය කියලා කියන්නේ නේද? ලෝකය කියන්නේ කාටද? මේ පුදුන් ලෝකයේ ඉන්න මිනිස්සු සියලුම දෙනා ලෝකයට අදාළයි. මේ බඹයක් පමණ ශරීරයෙන් මේ වාඩි වෙලා ඉන්නේ හැමෝම ලෝක. මෙතන ලෝක කීයක් තියෙනවද? 100ක් ඉන්නවනම් ලෝක 100ක් මෙතන තියෙනවා. මේ හැම කෙනෙක්ගෙම ලෝකය එක වගේද දුක සැප එක වගේද වින්දනය එක වගේද හැඟීම් එක වගේද නැහැ. එහෙනම් තම තමන්ට වෙන් වූ ලෝකයක් හැමෝටම තියෙනවා. එහෙමනම් ඒ ලෝකය ඇතුළේ මෙන්න මේව තියෙනවද කියලා බලන්න. දිට්ටි දෘෂ්ටි තියෙනවද නැද්ද? තියෙන්න පුළුවන් නේද? ආගමික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි, පුජ්‍යල දෘෂ්ටි, ආදි වශයෙන් හැම දෙයක්ම දිට්ටියක් තමයි තියෙන්නේ. සංකල්ප, මගේ සංකල්පය, මගේ අදහස, එහෙම එක් එක්කෙනාට වෙන් වූ දේවල් තියෙනවද නැද්ද? වෙන් තියෙනවා. ඊට පස්සේ වචන, එක් එක් අය එක් එක් විදියට තේරුම් ගත්ත වචන කොටසක් තමයි මේ ලෝකේ තියෙන්නේ. එකම වචනයක් දහ දෙනෙක් දහ ආකාරයකට තේරුම් ගන්න පින්නතුනේ. එකම වචනයක් දහ දෙනෙක් දහ ආකාරයට තමයි තේරුම් ගන්නේ. එකම ආකාරයකට තේරුම් ගන්නේ නැහැ. ඒක පිළිගන්නවද? දහ දෙනෙක් දහ ආකාරයකට සුළු හෝ වෙනසක් තියෙනවා. සුළු හෝ වෙනසක් තියෙනවා. ඒ වගේම කම්මන්ත, ඕනම කෙනෙක්ගේ ළඟ තියෙනවා ආධ්‍යාත්මික කර්මයක්. කර්මය විවිධයි. එක එක මට්ටමින් කර්මයන් පවත්වාගෙන යන්නේ. බාහිර කර්මයනුත් එහෙමයි. දිවි පැවැත්මට කර්මාන්තත් එහෙමයි. පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස්. එහෙනම් මේ ලෝකයේ ඉන්න මිනිස්සු ළඟ මේවා තියෙනවා. ජීවන රටාවක්, ආජීවයක් තියෙනවා. ඒ නිසා මගේ ජීවිතේ, මගේ හැටි, මේ මගේ ජීවිතය, මේ මගේ ලයිෆ් එක කියලා ඒ ඇත්තන්ට වෙන් වූ ජීවිතයක් තියෙනවා, ජීවන රටාවක් තියෙනවා. ඒ වගේම උත්සාහය වෙනස්. අපි අහන්නේ ඔබ කවුරු වෙන්ටද යන්නේ කියලා. ඉතින් මේ ලෝකේ ඉපදිච්ච අය එක් එක් කෙනා වෙන්ටයි යන්නේ. එක් එක් දේවල් වලටයි උත්සාහය තියෙන්නේ. එහෙමනම් ඔබේ ලෝකයේ ඇතුලේ ඒ උත්සාහයත් ඒ විදිහට තියෙනවා, විවිධයි. එහෙමනම් ලෝකේනොත් තමන් වෙනම ලෝකයක්, තමන්ගේ ලෝකයක් හදාගෙන තියෙන්නේ. එහෙනම් මෙතන එකම ලෝකයක් නෑ. සිය දෙනා නම් ඉන්නේ ලෝක 100යි. සතිය මෙතනට ඇවිල්ලා බණ අහනවා. මේ සියලු දෙනාගේම එකම සිහිය බලන්න, ධර්මයේ පිළිබඳවමද සිහිය පවත්වා ගන්න කියලා. උත්සාහයෙන් හරි එහෙම කරන්න වග බලා ගන්න. නැත්තම් එක එක සිහියෙන් තමයි වාසය කරන්නේ. එක එක ස්වභාවයන් වල, එක එක තලයන් වල, එක එක මට්ටමින් තමයි ඒ සිහිය පැවැත්වෙන්නේ. මේ දන්න දෙයින් එහා දෙයක් තමයි මේ අපි කතා කරන්නේ. එහෙමනම් අපි ඒ ලෝකෙත් වෙනස්. සතිය නැමැති ලෝකෙනුත් අපි වෙනස්. ඊළඟට පින්නතුනේ සමාධිය. දැන් මේ හැම කෙනෙක්ගෙම ළඟත් පින්නතුනේ සමාධියක් තියෙනව නැත්තේ නෑ. ගීතයක් ශ්‍රවණය කළත් සමාධියක් අපිට ලැබෙනවා. ලස්සන වනපෙතකට ගියත් සමාධියක් ලැබෙනවා. නරක සමාධි තියෙනවා. තේරෙනා නේද? ඒවට කියනවා මිත්‍යා සමාධි. හොඳ සමාධිත් තියෙනවා. මධ්‍යස්ථ සමාධිත් තියෙනවා පින්නතුනේ. ඒ නිසා හොඳ සමාධියක් වඩා ගන්නයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි හිතනවා සමාධිය නම් හොඳයි කියලා. නෑ. සමාධිය නරකටක් තියෙනවා. ඒ නිසා අපේ ආයතනයේ නම සමාධි නෙමේ සම්මා සමාධි. ඒක ස්වභාවයෙන් විශ්වයෙන් අපේ ආයතනයට ලැබිච්ච නමක්. ඉස්සර මගේ නමින් තිබුණේ ආනන්දාලෝක කියලා. මේක පස්සේ මම කල්පනා කරා ඒකත් මමත්වයක් වෙනවනේ. ඊට වඩා හොඳයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉහළින්ම පවතින සම්මා සමාධිය යොමු කරනවා කියලා. තව මගේ උපදෙස් මත, අනුශාසනා මත ඉතාලියේ පන්සලක් තියෙනවා සම්මා සති කියලා. මම තමයි නම දුන්නේ සම්මා සති. මං අටක් හදනවා කියලා හිතාගෙන ඉන්න තව කවුරු හරි පන්සල් හදනකොට ඉල්ලන්න. එතකොට දෙන්නම්. ඒ නිසා අපි දැන් ඉගෙන ගමු පිළිතුරේ අපි ලෝකය ගැන ඉගෙන ගත්තා. දැන් අපි ලෝකෝත්තර කොටස. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම දෙපැත්තට බෙදෙනවා ලෝකය හා ලෝකෝත්තර. බලන්න පිළිතුරේ හරි ආශ්චර්යයක්. වෙන් වූ වචන 8කට ඉදිරියේදී ඉදිරියෙන් යෙදෙන වචන වචනය එකමයි. එකම වචනයයි. මොකද්ද තියෙන්නේ? සම්මා 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 සම්මා. බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා කියන වචන යෙදෙන තැන් පොඩ්ඩක් බලන්න. සම්‍යක් දර්ශනය, සම්‍යක් ඥානය, සම්මා සම්බුද්ධ, සම්බෝධිය, සම්‍යක් මාර්ගය, සම්‍යක් සිත, සම්‍යක් ඥානය. සම්මා පනහිතං චිත්තං කියලා කියන්නේ සම්‍යක් සිත, සම්‍යක් ඥානය, සම්‍යක් දර්ශනය. එහෙනම් මේ සම්මා කියන වචනේ ඇතුලේ අපි පින්නතුන් ඉගෙනගෙන තියෙනවා කෙටි වචනයක්. මොකද්ද? යහපත්. යහපත්. යහපත් කිව්වම මොන වගේ යහපතක්ද ඒක? යහපත් කියන්නේ කුමක්, මොන තරමින්ද ඒක යහපත්? ඒක අධ්‍යයනය කළ යුතු, තේරුම් ගත යුතු සංකීර්ණ ධර්මයක් පෙන්නුතුනේ. ඒ යහපත කොතකින්ද අවසන් වෙන්නේ කියලා. මං හිතනවා ඒ යහපත අවසන් වෙන්නේ බුද්ධත්වයෙන්. ඒ තරම් ඒ වචනේ ගැඹුරු වචනයක්. තේරෙනා නේද? ඒ යහපත අවසන් වෙන්නේ බුද්ධත්වයෙන්. අරිහත්තේ. එවන අපිට තේරෙන විදිහට අපි හැමෝම මේක තේරුම් අරගෙන ඉස්සරහට යමු. අපි සීලු දෙනාම අපි හිතමු මහා සාගරයක බෝට්ටුවක අතරමං වුණා. ඉතින් අපි සීලු දෙනාම කල්පනා කරලා ගොඩ බිමක් හොයාගෙන මේ යාත්‍රාව පදවන්න ඕන. ඉතින් ස්වාමීන් වහන්සේ ගොඩ බිමක් ගැන දන්නවා ඇති කියන වැඩි අවබෝධයක් තියෙනවායි කියන හේතුවෙන් මේ නෞකාව පැදවීම පිළිබඳව විශ්වාසය ඇති කරගෙන වැඩිම දැනුම තියෙන්නේ වැඩිම තාරකා පිළිබඳව ශාස්ත්‍රය සහ නොයෙකුත් ඉඟි සංකේතවලින් ගොඩබිමක් තියෙන මේ ප්‍රදේශයේ කියලා හඳුනා ගන්න පුළුවන් කියලා විශ්වාස කරලා හාමුදුරුවන්ට දෙනෝ කපිතාන් තනතුර. අපි නැවේ ඉන්නවා සායනාස ඔන්න කපිතාන් තනතුර. ඉතින් අනිත් අයටත් ඒකට සහයෝගය දක්වන්න පුළුවන්, උපකාර දක්වන්න පුළුවන්. ඉතින් උන්වහන්සේට මේක පැදගෙන යන්න කියලා කියනවා අපිත් අරගෙනම. අපි සම්මා දිට්ඨික වෙමු මුලින්ම. තේරෙනා නේද? අන්තවා දිට්ඨි තියෙනවා, අනන්තවා දිට්ඨි තියෙනවා. සම්මා දිට්ඨි තියෙනවා, මිච්ඡා දිට්ඨි තියෙනවා. අපිට තියෙන හැම දෙයක් පිළිබඳවම දෘෂ්ටි බින්න තුනේ. ආගමික දෘෂ්ටි නැද්ද? තේනානේ? ආගමික දෘෂ්ටි, ජාතික දෘෂ්ටි. සරල විදියට ගැඹුරු ධර්මයක් තේරුම් ගන්නවා. ජාතික දෘෂ්ටි, වාර්ගික දෘෂ්ටි, රට පිළිබඳව දෘෂ්ටි. දෘෂ්ටි හරි බලවත්. ඒ දෘෂ්ටි සහිත කණ්ඩායම් දෙකක් එකතු වෙලා මොනවහරි තරඟ හදාගන්නවා. මලල ක්‍රීඩා තරඟ, ඔය ක්‍රිකට් තරඟ හදාගන්නවා. හාර්ට් ඇටැක් හැදෙනකම් බලන්න. අපේ දෘෂ්ටිය පාසලේ නම් අපේ පාසල දිනන්න ඕන, රටක් අතර නම් අපේ රට දිනන්න ඕන. එහෙම කල්පනා කරනවා. අපේ ගමේ කෙනා දිනන්න ඕන, අපේ පළාතේ කෙනා දිනන්න ඕන, අපේ ඥාතිය දිනන්න ඕන, අපේ පක්ෂේ කෙනා දිනන්න ඕන. ඒ ඔක්කොම දෘෂ්ටි. මම කියන තැනින් තමයි ඒ සියල්ල උපදින්නේ. මම කියන්නේ පින්නතුනේ, අපි පින්නතුන කියලා දීලා තියෙනවා. මම කියලා කියන්නේ කණුවක්. ඒ කණුව මොන වගේ කණුවක් කියලාද කියන්නේ? ඔය වෙල්යායවල් අයිනේ තියෙනවා පින්නතුනේ, ඒ නිකන් කණු, ගස් කඩා වැටිලා කණුවක් හැටියට ඉතුරු වෙන එකක් තියෙනවා. ඒ කණු නිකම්ම තියෙන නිසා, තනකොළත් සරුවට වැවෙන නිසා ඇවිල්ලා හරක් බැඳලා යනවා මිනිස්සු. කණුවක් වශයෙන් තියෙනකොට ඒකේ හරක් බැඳලා යනවා, ඇවිල්ලා තනකොළ කන්න. අන්න ඒ නිසා මිනිස්යාගේ තියෙන මමත්වයට කියන්නේ ගොම්බඳින කණු කියලා. ගොම්බඳින කණු. ඇයි ගොම්බඳිනවා කියන කතන්දරයක් තියෙන්නේ? අද මීහරකෙ බැඳලා ගියා, හෙට ඉලහරකෙ බැඳලා ගියා, ඊට පහුව එඳ එළුවේ බැඳලා ගියා නේද? ඊටසේ බූරුවේ බැඳලා යනවා. ආන්න මමත්වයේ තිබුණොත් එයාගේ වටා ඇවිල්ලා ආගම් බඳිනවා, ජාති බඳිනවා නේද? කුල ගෝත්‍ර ඔය ඕන එකක් බැඳලා යනවා. ඇයි ඉතින් කසාදත් බඳිනවනේ නේද? කසාදත් බඳිනවා. ඒකත් ඉතින් ගොනෙක් බැඳගත්තා වගේ තමයි. ඔක්කොම බැඳීම, ඔක්කොම බැඳීම. දැන් ඔය කසාද බැඳීම එකට අදාළ නැහැ, අදාළ කරගන්න යන්න එපා. දිට්ටි, දිට්ටිගත වීම. ඒ නිසා මමත්වයෙන් ජීවත් වීම භයානකද නැද්ද? භයානකයි. හෙට කවුරු ඇවිල්ලා අපිට මොන ආගමක් බැඳලා යයිද කියලා අපි දන්නේ නැහැ. මොන විදියට ආගම වෙනස් කරයිද කියලා දන්නේ නැහැ. මොන වගේ දේශපාලන දෘෂ්ටියක් අපේ ඔළුවට දායිද කියලා දන්නේ නැහැ. මොකද මමත්වයක් තියෙන මිනිස්සෙක්ව අසරණ කෙනෙක්. ඒ නිසානේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා. බාලයෝ ආශ්‍රය කරන්න එපා, සත්පුරුෂ ආශ්‍රය කරන්න. හරි සමාජයක ජීවත් වෙන, හරි සමාජයක් ආශ්‍රය නිශ්‍රය කරන්න ආදී වශයෙන් බුද්ධානුශාසනාවල් තියෙන. ඒ නිසා මොකද මේ සත්වයා හරිම අසරණ කෙනෙක්. ඒ නිසා ඔය දරුමල්ලෝ හැම යන්නේ කොහෙද, ඉගෙන ගන්නේ කොහෙද, කවුද මොනවද කියලා ඒවා හොයන්න ඕන, බලන්න ඕන. නැත්තම් ඒ දරුවන්ගේ ඔළුව විනාශ කරලා දානවා. හරියට ලංකා විශ්වවිද්‍යාලවලට ගියා වගේ විනාශ කරලා දානවා. ඒ කියන්නේ මොලේ මනස මිනිස්යාගේ අසරණයි. දාර්ශනික බවට පත් උනේ නැත්තම්. තේරුණා නේද? දාර්ශනික බවට පත් උනොත් ඇරවට්ටන්න බෑ. ඇරවට්ටන්න බෑ. ඒ නිසා අපි සම්මාදිට්ටි වෙමු. සම්මාදිට්ටි වෙන්නේ කොහොමද? හරි දැක්ම. කොහොමද හරි දැක්ම? අපි දහම් පාසලේ නම් ඉගෙනගෙන තියෙනවා නේ හරි දැක්ම. මොකක්ද හරි දැක්ම? පව් කරන්නේ නැතුව පින් කරන එක, මේක අර විදියට දකින්න නැතුව මේ විදියට දකින්න එක. කර්මඵලයේ තියෙනවා කියලා දකින්න එක. ඒවා මූලික දේවල් තමයි. ඒවා අත්‍යවශ්‍යයි. මූලික වශයෙන් අපි දැනගන්න ඕන ධර්මය තේරුම් ගත්ත සමන බ්‍රාහ්මණයෝ ඉන්න බව අපි දැනගන්න ඕන. කර්මය කර්මඵලයේ විශ්වාසය තියෙන්න ඕන. මව ඉන්නවා, පියා ඉන්නවා කියලා අපි තේරුම් කරගන්න ඕන. හොඳ කියල එකක් තියෙනවා, නරක කියල එකක් තියෙනවා, පව කියල එකක් තියෙනවා, පින කියල එකක් තියෙනවා ආදී ඒවා අපි ඉගෙන ගන්න ඕන. ඒවා තේරුම් කරගන්න. ඒවා මූලික කාරණා. ඉතින් එහාට ගියාට පස්සේ දෘෂ්ටි නැතිවීම හෙවත් සම්මාදිට්ඨි. දෘෂ්ටි නැතිවීම හෙවත් සම්මාදිට්ඨි. දැන් අපි හිතමුකෝ පින්නතුනේ දත්ත ගබඩා නොකළ කම්පියුටර් එකක් අපි අලුතෙන් අරගෙන තියෙනවා. මේකේ තාම කිසිම දත්තයක් ගබඩා කරලා නැහැ. අපිට ඒ කම්පියුටර් එක වර්ගීකරණය කරන්න බෑ තාම. තේරුණා නේද? තාම වර්ගීකරණය කරන්න බෑ. මොන දෙයකට පාවිච්චි කරන කෙනෙක්ද, මොන කෙනෙක් දෙයක්ද ඒක වෙන්නේ කියලා තාම වර්ගීකරණය වෙලා නැහැ. ඔන්න පුජ්‍යලේක් මේක ගන්නවා. පුජ්‍යලේක් අරගෙන ඉස්සෙල්ලම මොකද කරන්නේ? මූලික දත්ත ටික හදනවා. කොහොමද මූලික දත්ත ටික හදන්නේ? මූලික දත්ත ටික හදනකොට ඉස්සරහා ඉස්සෙල්ලම අහනවා රට මොකද්ද කියලා. දිවියෝග රට ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ අහනවා ආගේ භාෂාව මොකද්ද කියලා. දෙන්නකෝ දෙමළ නම් දෙමළ, චයිනීස් නම් චයිනීස්, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි, සිංහල නම් සිංහල. ඕන මං හිතන්න සිංහල නම් දෙන්න නැතුව ඇති. නමුත් මේ භාෂාවල් තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් පුළුවන් සිංහලත් තියෙනවා. දුරගතනේ පුළුවන් නේ සිංහල භාෂාව තෝරගන්න පුළුවන් ආන්න. ඉතින් අපි මොකෝ කම්පියුටරේ මොකෝ. අපිත් මෞකසකින් උපදිනකොට තාම අර සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා නැහැ තිබුණේ. ඊට පස්සේ ඇවිල්ලා නර්ස් ආනෝ මොනවද මෙයාට දාන්න ඕන දේවල්. රට දාන්න ඕන, ආගම දාන්න ඕන, ජාතිය දාන්න ඕන, භාෂාව දාන්න ඕන. අපේ සිස්ටම් එක මුලින්ම ඉන්ස්ටෝල් කරන විදිය තමයි අපේ උපැන්න සහතිකය තියෙන්නේ ලස්සන්ට. එතනින් ආරම්භ වුණා අපේ කම්පියුටර් එක. ඊට පස්සේ වැඩ කෝටියයි. දැන් පිරෙන්න දත්ත තමන්ට තියෙන GB ප්‍රමාණය ඒ හාඩ් ඩිස්ක් එක මදි. එක එක්කෙනාගේ ඔළුවේ තියෙන RAM එක විවිධයි. 1GB 2GB වලින් පටන් ගත්තාම තියෙනව නේද 32GB 64 වගේ යන්න පුළුවන්. GB RAMs තියෙනවා. ඒක 10000 ගණන් වලටත් වර්ධනය වෙච්ච ඒවා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ මොළයටත් එහෙම වර්ධනයක් වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ. ඒ වගේම ධාරිතාවත් එහෙමයි. ධාරිතාවත් එක එක ප්‍රමාණයක ධාරිතාවල් තියෙන මනුස්සයගේ. මොනවද මේ? දෘෂ්ටි ගබඩාවක්. දෘෂ්ටි ගබඩාවක්, විශාල දෘෂ්ටි ගබඩාවක්, විශාල දෘෂ්ටි ගබඩාවක්. අපි මේක ආයි ආපස්සට අරගෙන ඇවිල්ලා අපි අර අලුතෙන්ම ගත්ත දවසේ කිසිම දෙයක් තැම්පත් නොකළ රටවත් තාම වෙන් කරගත්තේ නැති තැනට නැවතත් කම්පියුටරේ සුද්ධ කරගමු. සම්පූර්ණ පිරිසිදු කරගමු. ඒ විදිහට කරන්න පුළුවන් නේද කම්පියුටරය? කරන්න පුළුවන්. ආයි ආයි තිබිච්ච තත්ත්වෙටම ගන්න පුළුවන්. සියලුම සිස්ටම් එක අහෝසි කරලා තිබුණ තත්ත්වයට ආපහු රීස්ටාර්ට් කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ ප්‍රශ්න එකක්වත් තියෙනවද කියලා බලන්න. මේ නූතනයේ තියෙන ප්‍රශ්න එකක්වත් අපට ආධ්‍යාත්මික වශයෙන් තියෙනවද කියලා බලන්න. නැවතත් අපි අර මව්කුසෙන් උපදුණු දවසේ තාම රටවත් භාෂාවවත් නොදුන්නු තැනින් අවදි වුණොත්, දකින්න ලෝකේ පටන් ගත්තොත්, දිට්ටි කියන දේ අපි බෙදලා වෙන් කරගත්තා හොඳ දිට්ටි සහ නරක දිට්ටි කියලා දෙකක්. ඔන්න බෞද්ධයන්ට වැරදිච්ච තැනක්. බෞද්ධයෝ ඊළඟට කල්පනා කළා හොඳ දිට්ටි ගන්නවා නරක දිට්ටි අයින් කරනවා කියලා. හැබැයි අද හාමුදුරුවෝ ඇත්තන්ට කියලා දෙනවා දිට්ටි කියන එකම මොකද්ද? වැරදි. දිට්ටි කියන එකම වැරදි. දෘෂ්ටියක් නම් වැරදි. ඒක හොඳ දෘෂ්ටියක් වුණත්, ඒක නරක දෘෂ්ටියක් වුණත්, ඒක දෘෂ්ටියක් නම් වැරදි. ඒක දෘෂ්ටියක් නම් සම්මා දිට්ටි නොවේ. සම්මා දිට්ටි යනු හොඳ දෘෂ්ටි නොවේ, දෘෂ්ටි නැති බවයි. ඒක අලුතෙන් නේද හුගයද? ඒක අහලා තිබුණේ සමහර අය. සම්මා දිට්ටි යනු දෘෂ්ටිවල හොඳ එක නෙමෙයි, දෘෂ්ටි නැති බවයි. සක්කාය දිට්ටි බලන්න එතන ඇටලට තියෙන සම්මා දිට්ටි. අතන එනවා මොකද? සක්කාය දිට්ටි. සක්කාය දිට්ටි තියෙනවද වෙනතොට? තියෙනවනේ. මේ අහවල් කෙනා මේ පුටුව මත වාඩි වී ඇත. අහවල් ස්ත්‍රියක් වෙමින් වෙලා එහෙම නැත්තම් වී අහවල් පුරුෂයා වී අහවල් කාන්තාව වී අහවල් මැතිනිය වී අහවල් කෙනා වී අහවල් ළමයා වී අහවල් මව පියා වී වාඩි වී ඇත. එහෙම නැත්තම් අහවල් නාමේ යුක්ත ස්වාමීන් වහන්සේ වී වාඩි වී ඇත. උනොත් අහවල් තනතුරු හා තානාන්තර ඇති කෙනෙක් වාඩි වී ඇත. ඒකට කියනවා සකසාගෙන දිට්ටිගත වී වාඩි වී සිටිනවා. සක්කාය දිට්ටි. සකසාගෙන දිට්ටිගත වී වාඩි වී සිටිනවා. සක්කාය දිට්ටි. සක්කාය දිට්ඨිය නැත්නම් මම ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් කියා නම් කරගෙන නැත. මම අහවල් තනතුරෙහි තානාන්තරෙහි අහවල් පුජ්‍යලයා වශයෙන්ද කෙනෙක් වශයෙන්ද නැත. මේ මගේ ඇස කන නාසය දිව ශරීරයේ වශයෙන්ද විශ්වාස නොකරමි කියලා කල්පනා කරනවා. කල්පනා කරනනේ එවැනි අවබෝධයක් තියෙනවා. මේ මගේ ආත්මයයි. එහෙම හිතන්නේ මේක ස්වභාව දහමයි. ස්වභාව දහමේ කොටසක් වැරදි. බොහෝ දෙනෙක් කියන්නේ මොකද්ද? මම ස්වභාව දහමේ කොටසක් වැරදි. මොකද හරි ඒක? සුභා දහමමයි. සුභා දහමේ කොටසක් නොවී අපි සුභා දහමම වෙමු. අන්න සම්මා දිට්ඨික. සුභා දහමේ කොටසක් වුණොත් දිට්ඨිගතයි. සුභා දහමේ කොටසක් වෙලා ඊළඟට ආගමික ජාතික වර්ගයක කුල මල වශයෙන් බෙදුනොත් මිත්‍යා දෘෂ්ටිකයි. දිට්ඨික වෙනවා ඊළඟට කොහෙද යන්නේ? මිත්‍යා දෘෂ්ටික වෙනවා. සම්මා දිට්ඨි යනු දිට්ඨි නැති බව. ඉතින් හොඳ දෘෂ්ටි කියලා තමයි කවුරුත් දෙන්නේ දෘෂ්ටි. දැන් බෞද්ධ ආගමේ දෘෂ්ටි ටික අපි දෙන්නේ හොඳ දෘෂ්ටි කියලා. අනිත් ආගමට ගියාම ඒ ආගමේ කට්ටිය ඒ දෘෂ්ටි ටික දෙන්නේ හොඳ දෘෂ්ටි කියලා, නරක දෘෂ්ටි කියලා දෙන්නේ නැහැ. ඉතින් අර කණු ගොම්බඳින කණු අපි ඇතුලේ තියෙනවනේ මමත්වේ. ඉතින් ගොන්නු ගිහිල්ල එක එක තැන්වල ඉති නෑ කනුව ගිහිල්ල එක එක ගොන්නු බැඳගෙනවා. තේරුණා නේද? පන්සලට ගිය පන්සලේ ඉන්න ගොන්නු ටික බැඳ ගන්නවා, පල්ලියට ගිය පල්ලියේ ඉන්න ගොන්නු ටික බැඳගෙන එන්න පුළුවන්කම තියෙනවා. අපිට ආගම් ජාතික වාර්ගික ભેද මනසේ තියෙන එකද හොඳ නැති එකද හොඳ? නැති එක තමයි හොඳ. මනුෂ්‍යත්වය මුලින්ම පාදගෙන ඊට පස්සේ උත්තරීතර මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. මිනිස්සෙක් වෙන්න බැරි කෙනෙකුට උත්තරීතර මිනිස්සෙක් වෙන්න බෑ. ආගම් ජාති වර්ග කුල ભેද ඔක්කොම තත්ත්වදානාන්තර මාන දිට්ටි ටික අයින් කරනකොට යම් මිනිස්සෙක් වෙනවා. මිනිස්සෙක් තමයි බුදුතුනේ සද්ධර්මය අහන්න ඕන. සද්ධර්මය අහගෙන ඉන්නකොට මිනිස්සෙක් හැටියට එයා උත්තරීතර මිනිස්සෙක් වෙනවා. දැන් මෙතෙක් දේශනා කරපු ධර්මයට අනුව දැන් පින්නතුන් ගොඩනගා ගන්නකෝ සමාධිය. කිසිම දෙයක් මම කර නොගෙන, මගේ ආත්මය කර නොගෙන, කිසිම දෘෂ්ටියකට නොබැදී ඒ දහමට අනුගත වෙලා ඒ මනස, ඒ ඥානය හදාගන්න, හදාගෙන ඒ සමාධිය ගොඩනගා ගන්න බලන්න, ඒ දැක්ම ගොඩනගා ගන්න බලන්න. ඒ දැක්ම තුළ මොනතරම් සාමයක් සංහිඳියාවක් තියෙනවද බලන්න. මේ මොහොතේම ඉක්මනින් බලන්න ඔබේ හිත දිහා. ඒක හොඳට රස විඳින්න ස්වාමීන් වහන්සේගේ ධර්මයෙන් කියලා දුන්නෝ ඒ ප්‍රධාන හර කොටස, හර පද්ධතිය. පුජ්‍යලේක් නොවි තමන් පරිවර්තනය වෙන්න ඕන. මම මේ අහවල් කෙනා කියලා වෙන්න යන්න එපා. සබාධමම වෙන්න, සබාධමේ කොටසක් නොවෙන්න ඒක වෙලාද කියලා බලන්න හැම විටම ස්වාමීන් වහන්සේගේ ධර්මයේ එක්ක මම හරියට මුසු වුණාද? හරියට මුසු වෙන්න. බලන්න ඔබ කිසිවෙක් වී සිටිනවාද, කිසිවෙක්ම නොවී සිටිනවාදයි තේරුම් ගන්න. කිසිවෙක්ම නොවී සිටින්නට වග බලා ගන්න. ඒක තමයි ලෝකයේ සැබෑ ආරම්භය. ඒ ආරම්භක ස්ථානය තුළ ඔබ වාසය කරන්න. දහමට අනුගත වෙන්න. මෙතෙක් ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය තමා තුළ පිළිපදවන්න, පිළිපදින්න. ඒ අනුව ආධ්‍යාත්මික දැක්මක් සහ හැසිරීමක් පවත්වා ගන්න. හොඳයි සාදු. ඇස් දෙක පියාගෙන ඉන්න විට පින්නතුන්ට තේරෙනව නේද ඇතුළේ නිකන් ඩයිනෝසරයෙක් වගේ එකෙක් ඉන්නවා කියලා. මූලික වශයෙන් එහෙම භාවනාවක් කෙරෙන්න ඕන තමන්ට හිතක් කියලා එකක් තියෙනවය වෙනම වැඩ කරන. අපේ පාලනයෙන් තොර වූ හිතක් කියල එකක් තියෙනවා කියලා තේරෙන්න නිහඬව ඉන්න ඕන. ඕන් ඔය ඇතුළ ඉන්න ඩයිනෝසොරය තමයි සංසාරය හදාගෙන යන්නේ. ජීව ශක්තියක් ඒක ස්වභාවයෙන් හැදිච්ච දෙයක්. ඒක තේරුම් ගන්න පුළුවන්, ඒක සංසිඳව ගන්න පුළුවන්, ඒක තුනී කරන්න පුළුවන්. එක මාත්ම භාවය මනුෂ්‍යාත්ම භාවයයි. මනස උසස් කියන්නේ ඒකනේ. ලෝකේ සියල්ල හඳුන ගන්න පුළුවන් ජීවියා. මනුස්සත්ව පටිලාභෝ දුල්ලභෝ ලෝකස්මින් කියන ඒ වචනේ තියෙන ගැඹුර පින්නතුනේ මහජන සම්පත එකපාරට සිය පාරක් එකම දිගට සිය පාරක් ඇදෙනවට වඩා දුර්ලභ දෙයක්. මහජන සම්පත ඇදෙන්නේම නැන්නේ නේද? ඉතින් ඒක නිසා එක දිගට සිය පාරක් ඇදෙනවට වඩා දුර්ලභයි මනුෂ්‍යාත්මය. මේ ලස්සන ජීවීන් සහිත මේ වගේ පෘථුවියක් හැදෙන එකත් ඒ වගේ ටිකට් එකක් එකපාරක් එකම පළවෙනි දිනුම ලක්ෂවාරයක් ඇදෙනවට වඩා දුර්ලභයි කියලා විද්‍යාඥයෝ කියනවා. එක දිගටම එක්කෙනෙකුට වාසනාව ලැබෙනවා එකම ටිකට් එක ලක්ෂවාරයක් දිනුම් ලැබෙනවා එක දිගටම පළවෙනි තෑග්ග. ඊට වඩා දුර්ලභයි කියනවා මේ වගේ ජීවීන් සහිත මේ පෘථුවියක් හැදෙන එක. නේද? දැන් බලනවානේ ආලෝක වර්ෂ අනන්තය දක්වා බලමින් ඉන්න කෝ නෑනේ. එක මූ එක්කත් හොයාගන්න හාවික් තරම් පොඩි සතෙක් හොයාගන්න තාම නෑ. ඒ තරම් දුර්ලභයි. අපේ චක්‍රවාටේම කොහොක්වත් නෑනේ. පොඩි කීටි එක්කත් හොයාගන්න. ඒ නිසා බුදුහාමුදුරු කෙනෙක්ගේ දුර්ලභයි කියපුවක අතිශයම දුර්ලභයි පින්නතුනේ. ඒ වගේම පින්නතුනේ බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මී. අවුරුදු මිලියන ගණන් මේ මහා පෘථුවිය පරණ වෙනවා. එක එක ගෝත්‍රික කණ්ඩායම් සත්තු මානවය ජීවත් වෙනවා. ඒත් මේ ඥානය වර්ධනය කරන විශිෂ්ට දර්ශනය පින්නතුනේ අති දුර්ලභයි. ඒක දුර්ලභ ගම දන්නව නම් පින්නතුන් නොකා නොබී මේ ධර්මයේ තේරුම් අරගන්න මහන්සි වෙනවා. ඒ වගේම තමගේ මනුෂ්‍යාත්මය පිළිබඳව තමන් කොච්චර දුර්ලභයිද කියලා දන්නව නම් තමන්ට තමන් දවසට තුන් පාරක් වැඳ ගන්නවා. තමන් පිළිබඳව තමන් කලකිරීමෙන් ඉන්න නැහැ. තමන්ට තමන් තුන් පාරක් වැඳ ගන්නවා දවසට. තමන්ට තමන් වැඳගෙන තියනවාද? බලන්න මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ කියලාවත් බලන්න තමන්ගේ ෆොටෝ එකක් ගහලා තමන්ම වැඳගන්න බලන්න. ඒක හොඳ නැද්ද? තමන්ම තමන්ව ගරු කරන එක හොඳයි. ගරු කරන්න ඕන තමන් තමන්ට. තමන් තමන්ගේ කකුල් දෙකට ස්තුතිවන්ත වෙලා තියනවද? ගමනක් ගිහිල්ලා ආවහම ගොඩාක් ස්තුති කියලා තියනවද කකුල් දෙකට? නෑ කියන්න ඕන. ඒවා අපේ නෙමෙයි. තේරෙන්නේ නැහැ. මම ওই සිරි පහදේම නැගලා බැස්සට පස්සේ මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කකුල් දෙකට. ඇයිද? අපේ අපිට උදව් කරාද? ඒ වගේම මේ ශරීරය තුල අපිට ජීවත් වෙන්න ලබා දෙනවට මේ අස්ති පංජරයට අපි ස්තුතිවන්ත වෙමු. මේ අපේ බොඩි එකට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පිං මාව හොඳින් මේ ගෘහය ඇතුලේ පවත්වා ගන්නවට. එහෙම සංකල්පයක් තිබුණේ නැනේ. ඇට ටික මමයි, මම ඇටයි, මස් ටික මමයි, මම තමයි මස් කියලා සම්පූර්ණ බැඳිලා තමයි ජීවත් වෙන්නේ. අපි ශරීරයේ ජල දේහයේ කොච්චරද? 70 74ක් 75ක් විතරම ජල දේහයක් තියෙනවා. විශාල ජල දේහයක් තියෙනවා. ශාල ප්‍රමාණයක් ජල දේහය. ජල කඳක් හිරුගේලියයි ඔක්සිජන් වාතයෙන් ලැබෙන ගහෙන් කොළෙන් ලැබෙන හුස්මයි. ගහෙන් කොළෙන් ලැබෙන ආහාරයි අරගෙන හොඳට හිතනවා කවුද මේ? මමයි, මේ මගේ ආත්මයයි, මේ ඉන්නේ මම 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 මම. ඊට පස්සේ මට බැන්නා, මට ගැහුවා, මම උස් වුණා, පහත් වුණා, මම ලොකු වුණා, හීන වුණා හිතනානේ. එහෙමද ඉස්සෙම හිතනවානේ. කොහොම මේකේ උස් වෙන්න කෙනෙකුත් නැහැ, පහත් වෙන්න කෙනෙකුත් නැහැ, හීන වෙන්න කෙනෙකුත් නැහැ, ලොකු වෙන්න කෙනෙකුත් නැහැ, පොඩි වෙන්න. හැමදේම සබදාහමක් වෙන්න තුනේ. හැමදේම සබදාහමක්, හැමදේම සබදාහමක්. සුභා දහමට මේ සියල්ල අයිති කියලා හිතන එකම තමයි සත්‍යය. සුභා දහමට මේ දේවල් අයිති නෑ කියලා අපි ඒවා වෙන් කරගන්න එකම තමයි අපි ළඟ තියෙන මිත්‍යාව, මිත්‍යා දෘෂ්ටිය. සුභා දහමට මේ සියල්ල අයිති කියලා හිතුවොත් අපි සම්මාදිට්ඨික වෙනවා. සුභා දහමට මේ එකක්වත් අයිති නෑ, ඔක්කොම මම, මගේ, මගේ, මගේ. දැන් මේ ලෝකෙ හැමෝම ඉඩකඩ වෙන් කරගෙන ඉන්නවා. හැමෝටම ලොකු හැඟීමක් තියෙනනේ තමන්ගේ ඉඩම පිළිබඳවනේ, තමන්ගේ වැටමායිම පිළිබඳව, තාපය පිළිබඳව හැමෝටම තියෙන්නේ නිකන් කැත්ත කරව අතට ගන්න හැඟීමක් තියෙන්නේ වැටපැන්නොත්. මොනතරම් බරපතල හැඟීමක්ද, සහෝදරකම් නැති වෙනවා, මව්පියන් එක්ක නඩු ගියා ගන්නවා, ඈ ඥාතිකම් නැති වෙනවා, මේ බින්ඟඟලට සෝබා දහමෙන් අපිට කිසිම දෙයක් වෙන් කරලා දීලා නැහැ. කිසිම දෙයක් වෙන් කරලා අපේ පින්තුනේ මේ මේ අපේ මේ ප්‍රශ්න හා පිළිතුරු ඔක්කොම තියෙන්නේ ඩොලර් එක මත. ඒ කියන්නේ ඉලක්කම් වලින් තමයි අපේ ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නය ඉලක්කම් වලින් යුක්තයි, විසඳුමත් ඉලක්කම් වලින් යුක්තයි. ඒ වගේ හැම දෙයකටම යම් කිසි වටිනාකමක් දෙන්න පුළුවන්. අපි අහලා බලන්න ඕන ජීවිතේට වටිනාකම කීයද කියලා. ජීවිතේට වටිනාකම කීයද? දවසක් පුජ්‍යලේ කියපු කතාවක් මම කියන්නද පෙන්නතුන්ට? එක්තරා ළමෙක් මේ කොරියාවේ ගිහිල්ලා එයාගේ අතක් නැති වුණා මැෂින් එකකට අහුවෙලා. මං කිව්වා බලන්න අපරාධනේ, සල්ලි හොයන්න ගිහිල්ලා එයාට සිද්ධ වෙච්ච දේ කියලා මම එයාගේ මිත්‍රයාට කිව්වා. මිත්‍රයා කියනවා අතක් නැති වුණාට පාඩු නෑ කිව්වා. මම කිව්වා මොකෝ, වන්දිය ලක්ෂ 75ක් හම්බුණා කිව්වා. කොහොමද වැඩේ කියලා. එතකොට එයාගේ අදහස වෙනවා මොකද, පාඩු නෑ, අතේ වටිනාකම එච්චරයි. එතකොට ඔයගොල්ලෝ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් එහෙම දාගන්න ආවනම් එහෙම අන්න එයත් කියලා දෙයි. ඇහැකට මෙච්චරයි, ඇඟිල්ලට මෙච්චරයි, හුල ඇඟිල්ලට මෙච්චරයි, මැද ඇඟිල්ලට මෙච්චරයි කියවන්නේ. ඒ වගේ කෙනෙක් ගෙනාවම මේ අර මේ පිළිකුල් භාවනාව වෙනම කරන්න ඕනේ නැහැ, මරණානුස්සතිය වෙනම කරන්න ඕනේ නැහැ. මිනිහා මරණානුස්සතිය ඔක්කොම ඇති කරලා දීලා යනවා. රක්ෂණ පිළිබඳව මනුස්සයට ලොකු බයකුත් ඇති වෙන ඉඩ තියෙනවා. ජීවිතත් මිනිස්සු ගණන් හදාගෙන තියෙන, වැලියු කරගෙන තියෙන්නේ නෑ කියලාද කියන්නේ? වකුගඩුවක ගාන කීයද? මේ මේ වගේ රේන්ජ් එක යන්නේ කියලා කියයි වකුගඩුවා. ඇහැක් යන්නේ මේ 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 ගණන් වලට යන්නේ. අක්මාවේ කොටසක් මේ මේ ගණන් වලට යන්නේ. මිනිස්සුගේ ප්‍රශ්න ඉලක්කම් වලින් තියෙනවා, උත්තරත් ඉලක්කම් වලින් තියෙනවා. ප්‍රඥාව උදා කරගන්න ඕන, තථාගත ධර්මයේ තේරුම් කරගන්න ඕන. ප්‍රඥාව ධනය. විමසුන් නුවණින් ජීවිතේ දිහා බලන්න, ජීවිතේ තේරුම් කරගන්න. ධනය ආධ්‍යාත්මික ධනය. සල්ලි පස්සේ දුවන්න එපා. ඒවා හම්බ වෙයි ස්වභාව ධර්මයේ. ඔබ ඥානය වඩා ගන්න, දැනුම වඩා ගන්න, හික්මීම ඇති කර ගන්න. විශ්වය තුල ඔබ සුදුසුකම් ලබනකොට ඔබ සුදුසු තැනට ස්වභාවයෙන්ම ඔබ ගෙනියනවා. ඒක නතර වෙන්නේ නැහැ. මුකුත් නැති වෙන්නේ නැහැ. තණ්හාව වැඩි අයටද මේ ලෝකෙ වැඩියෙන් දේවල් තියෙන තණ්හාව නැති අයටද? තණ්හාව අඩු අයට. දැන් බලන්න ගෙවල් දොරවල් අතහැරලා මහන වෙච්ච හාමුදුරුවන්ට වැඩියෙන්ම තියෙන්නේ. දන්නව නැති නිසා. එතකොට අපිටත් වඩා වැඩියෙන්ම තිබුණේ කාටද? බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවන්ට මේ රට තුන් වතාවක් පූජ කළා. මැණික් පුටු පූජ කළා. කෝටි ප්‍රකෝටි ගණන් වටින ආරාම හදලා පූජ කළා. රටවල් පූජ කළා. යුද්ධයක් නැතුව. කොච්චර යුද්ධයක් කරන්න ඕනද රටක් පූජ කරගන්න, රටක් අල්ලගන්න? එහෙමනම් අපිට මේ තණ්හාව අඩු වෙන තරමට, තෘෂ්ණාව අඩු වෙන තරමට, ලෝභය අඩු වෙන තරමට මේ ලෝකේ ලැබෙන දේවල් තමන්ට වැඩි, මුළු විශ්වයම තමන්ට අයිති වෙනවා. හොඳයි, මේ දේශනාවේ අවසාන ප්‍රතිඵලය හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? අරක වැරදි මේක හරි කියන තැනට එන්න නෙමෙයි. අපේ බලාපොරොත්තුව මානසික සහනය. එහෙමනම් ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන කුමක් මුල් කරගෙනද? මානසික සංහිඳියාව සහනය මුල් කරගෙන ධර්මය අහන්න. එච්චරයි. මේ ධර්මයෙන් මුඛවත්ම ගන්න එපා. ඔබ එකම එක දෙයක් අරයි යන්නේ. ඒ තමයි මානසික තැම්පත් බව, මානසික සහනය, සංසුන් බව, සංවර බව අරගෙන යන්නේ. ඒටි කිසිම මතකයක් අරගෙන යන්න එපා. මෙතනින් නැගිටලා යනකොට කිසිම කරුණක් අරගෙන යන්න එපා. අරගෙන යන්න මානසික සහනය විතරයි. හොඳට දීර්ඝ හුස්මක් අරගෙන පහළට හෙලන්න. එසේ වාර කීපයක් කරන්න. සැහැල්ලුව ඇති වෙන පරිදි, තමන්ට සැහැල්ලුවක් ඇති වෙන ආකාරයට එසේ වාර කීපයක් කරන්න. හිතට අණ නොකොට වාසය කරන්න. හිතට කිසිම අණක් කරන්න එපා. මේ දේ කරන්න, මේ දේ නොකරන්න කියලා අණ කරන්න නැතුව එයාව නිදහසේ තියලා වාසය කරන්න. සියලු බැඳීම් වලින් නිදහස් වන්න, සියලු දෘෂ්ටි වලින් හිත නිදහස් කරගෙන බැඳීම් නැති වලාකුලක් මෙන් පාවෙන්නට ඉඩ හරින්න. බැඳීම් නැති සුළඟක් මෙන් හමා යන්නට ඉඩ හරින්න. බැඳීම් නැති දියධාරාවක් මෙන් ගලා යන්නට ඉඩ හරින්න. සිතෙහි ගතෙහි තියෙන ඝනත්වයන් සැහැල්ලු කරන්න, දියකර හරින්න, පාවයන්නට ඉඩ හරින්න. ඔබේ ගතත් සිතත් සැහැල්ලු කරන්න. කිසි තැනක මමත්වය තබා නොගන්න, දිට්ටිගත නොවන්න, ධර්මයට අනුකූල වන්න. ඔබ මෙතෙක් දේශනා කරන ලද අසන ලද ධර්මයට අනුකූල අනුගත වන්න. කැස්ස තියෙන අය එළියට ගිහිල්ලා උගුරකට පාදගෙන එන්න. අන්න අයට බාධාවල නිසා. මම කියන දෘෂ්ටියෙන් බැහැරව වාසය කරන්න. ඒ මම කියන දෘෂ්ටිය මත රැඳුණු තවත් දෘෂ්ටි තිබේද ඒවා දියකර නිදහස් කොට හරින්න. තද බවක් ඇත්නම් ඒ දිට්ටි බව හේතුවෙන් ඇතිවන්නා වූ දෙයක්. හාත්පස නිදහස හා මෘදු බව සැහැල්ලු බව වේ නම් ඒ දෘෂ්ටි නොමැති හේතුවෙන් අප තුළ ඇතිවන්නා වූ ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මය හා ඔබ එක්ව වාසය කරන්න. ගහකොළ සමග, මේ සුළඟ සමග, මේ අවකාශය සමග, අහස පොළොව සමග මා වෙන්ව වාසය නොකරමි, එක්ව වාසය කරමි. සබා දහම සමග එක්ව වාසය කරන්න. වෙන්ව වාසය නොකරන්න, එක්ව වාසය කරන්න. ඔබ මමත්වයෙන් දියව යන විට ඔබ එක්වන්නේ ස්වභාව දහමටයි. මමත්වයෙන් දියව යන්න, නිදහස් වන්න. සියල්ල අතහැර වාසය කරන්න, සියල්ල අත්හරින්න. සියලු දෘෂ්ටි, සියලු සංකල්ප, සියලු වචන, සියලුම මමත්වයන්, සියලුම ශාරීරික හා මානසික බැඳීම් අතහැර දමන්න. නිදහස් වන්න. නිදහස ආධ්‍යාත්මිකව භුක්ති විඳින්න. නිදහස අගයන්න. සැමවිටව නිදහස්ව වාසය කරන්න මනසින් නුවණින්. සැහැල්ලුවන්න. හිතේ තියෙන බර බිමින් තබන්න, නිදහස් කරන්න. හිසේ තිබෙන බර බිමින් තබන්න, නිදහස් කරන්න. මේ මොහොතට හෝ මම සියල්ලගෙන්ම නිදහස් වෙමි කියන අරමුණින් යුක්තව සියල්ල නිදහස් කරන්න. මා මමත්වයෙන් යුක්තද, මමත්වයෙන් තොරවද වාසය කරන්නේ කියලා හොඳින් බලන්න. ඒ මමත්වය නැමැති කැටි කරගත් සිත බොරුවක්, අවිද්‍යාවක්, අසත්‍යයක් බව ඒ හිතට ඒත්තු ගන්නන්න, කියා දෙන්න, පැහැදිලි කර දෙන්න. ඒ හිත දිය කර හරින්න, මුදා හරින්න. දැඩි නොවන්න, මෘදුවන්න. කිසිම දෙයක් දැඩිව නොගන්න, මෘදුව, සැහැල්ලුවෙන්, ශාන්තව, සංසුන් බවින් යුක්තව මුදාහරින්න, නිදහස් කරන්න. කිසිදු දෙයක් තේරුම් ගැනීමට උත්සාහනකොට තමන්ට මේ මොහොතේ දැනෙන දේ නිදහස් කරන්න, ඒ ප්‍රමාණවත්. මනස තෙරපීමක් නොකරන්න, මනසට රිදවීමක් නොකරන්න. මේ මොහොතේ මේ භාවනා කරන්නේ මම වීද? මම කෙනෙක් හැටියට පත් වෙලාද? එහෙම නැත්නම් කිසිවෙක් නොවීද? කිසිවෙක් නොවී භාවනා කරන්න පුරුදු වෙන්න. කිසිවෙක් නොවී ජීවත් වන්න පුරුදු වෙන්න. කිසිවෙක්ම නොවී වාසය කරන්න පුරුදු වෙන්න. යමෙක් වී සිටිනම් එය වැරදි මාර්ගයයි. කිසිවෙක් නොවී සිටිනම් එය උතුම් වේ. ඔබ යමෙක් වී සිටිනම් ඝන පුජ්‍යලේ බවට පත් වී සිටිනම් එය දිය කර හරින්න, එයින් නිදහස් වන්න. කිසිවෙක් නොවන්න, කිසිවෙක් නොවන්න. ඒ ශාන්තයි, ඒ ප්‍රණීතයි, කිසිවෙක් නොවන්න. කිසිවෙක් වී සිටිනම් එය දිය කර හරින්න, පාකොර හරින්න, නිදහස් කොට හරින්න, අත්හර දමන්න. කෙසේ හෝ කිසිවෙක් නොවීමට වග බලා ගන්න ඕන. හොඳයි, සාදු සාදු සාදු. මේ ලෝකේ තියෙන අපහසුම අමාරුම පාලන තන්ත්‍රය තමයි, පාලන ස්වභාව තමයි මේ සිත පාලනය කිරීම. රටක් පාලනය කරන්න ගියාම රටෙත් ඉන්නෝ විවිධ මිනිස්සු. මේ මිනිස්සු සියලු දෙනාම සමබර කරගන්න වෙනවා. ඒ වගේම තමයි පින්නතුනේ හිතක් පාලනය කරන්න ගියාම විවිධ දේවල් තියෙනවා. ඒව පාලනය කරන්න ඕන. එතකොට දස බිම්බර මාර සෙනගාව කියන්නේ බුදුහාමුදුරන්ට ඒකට තමයි. ඊළඟට මාරය මාර දූවරු ආවා. මාර දූවරු කියන්නේ අපිටත් තියෙනවා මේ මාර දූවරු ටික නටන්න. තණ්හාව ඇවිල්ලා නටන්නේ නැද්ද? නටනවානේ. මාර දූ කෙනෙක් තමයි එයා. ඇලීම ඇවිල්ලා නටන්නේ නැද්ද හිතේ? නටනවා. ඒත් මාර දූවරේ තමයි. මාරයට මොකද දූවරු විතරක් හිටියේ? පුත්තු හිටියේ නැද්ද? පුත්තුත් හිටියා, මාර පුත්‍රයෝ හිටියා. අර මහ සෙනග හැටියට ආවේ පුත්‍රයෝ. ඒ කියන්නේ මේ දූවරු පුත්‍රවරු හැටියට හඳුන්වලා දුන්නේ පිටින් කවුරුවත් නෙමෙයි පින්නතුනේ. මේ අපේ ඇතුළෙම තියෙන කෙලෙස් ටික. මේ කෙලෙස් ටික තමයි මාර පුත්‍රයොත් මාර දූවරු ටිකත්. නිවන ඇවිල්ලා අපිට සත්‍ය වහලා දානවා. සංසාරේ ඉඳලා හදාගත්තේ ආකර්ෂණය, ආකර්ෂණ බලයක් හදාගත්තේ කැටි කරගන්න. දැන් මේ ග්‍රහ වස්තු වල තියෙන බලයත් බලන්න. එකිනෙකාට එකිනෙකා බලවත්ව මේ ආකර්ෂණීය වෙනවා. ඒ කියන්නේ ගුරුත්ව බලය කියලා කියන්නේ ඒක තමයි. දැන් බලන්න ඉරේ ගුරුත්ව බලය. අපේ ගුරුත්ව බලය මොකක් හරි එකකින් බිඳිලා ගියොත් එහෙම අපි ගිහිල්ලා ඉරේ වදින්න පුළුවන්. ඒ වස්තුන් වල තියෙන සමානුපාතික හේතුන් නිසා ඒ වස්තුන් වලට ගුරුත්ව බලයෙන් ඈත් වෙන්නෙත් නැතුව ලඟ වෙන්නෙත් නැතුව පිහිටලා දුර්ලභ රේඛාවක අපි කවුරුත් ධාවනේ වෙනවා. ඒ වගේ අපේ මේ හිතත් එහෙමයි, ගුරුත්ව බලයකින් යුක්තයි. ඒකට ධර්මයේ සඳහා කරන ඕරම් භාගීය සංයෝජන කියලා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය ඇති සංයෝජන. සසරට ඇද බැඳ තබන සංයෝජන තියෙනවා. දැන් මිනිස්සය බලන්න ඉපදිච්ච දවසේ ඉඳලම ලෝකෙන් වැඩි කොටස, පවුලෙන් වැඩි කොටස, සමාජයෙන් වැඩි කොටස, හැම දෙයකින්ම වැඩි කොටස ගුරුත්වය තියෙන්නේ, අල්ලගන්න බැඳගන්න තියෙන. හැබැයි කවදාවත් සැනසෙන්නේ නැහැ. වයසට ගිහින් මැරෙනවා විතරයි. තේරුණා නේද? මම ඒ දවස්වල මගේ හිත නිදහස් කරගන්න මං කරේ. මට තියෙනවනේ ඩ්‍රීම් එකක් නෙවෙයි. ඒ හීන ඉෂ්ට කරගත්ත මිනිස්සු ඉන්නවද කියලා බැලුවා. බැලුවාම අපේ ගමේ හිටියා ලොකු මැණික්කාරයෙක්. එයා තමයි පළාතේ හොඳට ඉතින් ඔක්කොම තියෙන මිනිස්සයා. ඉතින් මං ගිහලේ මිනිස්සගේ ජීවිතේට බිල බැලුවා. බලනකොට මේ මිනිස්සයා සතුටින් නෙමෙයි. ප්‍රශ්න. හරි ආවේගෙන් ඉන්නේ, කේන්තියෙන් ඉන්නේ, තරහෙන් ඉන්නේ. මං කල්පනා කරා මේ වගේ මිනිස්සෙක් ඉන්නද මං උත්සාහ කරන්නේ. වාහන ගොඩක් තියෙනවා, සුපර් මාකට් ගොඩක් තියෙනවා, හෝටෙල්ස් ගොඩක් තියෙනවා, සේවකයෝ 10,000 ගණක් ඉන්නවා, හරින් ඡන්දෙත් ඉල්ලනවා. දැන් මේ මිනිස්සෙ වෙන්නද අපිට ඕන? ඒ නිසා අපිට යම් හීනයක් තියෙනවා නම් අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ හීන ඉෂ්ට කරපු ගත්ත කෙනාගේ ජීවිතේට බී බලලා එයා වෙන එක හොඳයිද නැද්ද? තේන්න නේද? එයා වෙන එක හොඳයිද නැද්ද කියලා තමන්න තේරුම් කරගන්න බුලා. අන්න එහෙමයි ජීවිතේ ඉක්මනින් තේරුම් ගන්නෙ. නැත්තම් වයසට යනවා. ওই වයසක සීයලාගෙන් එහෙම අහලා තමයි පින්නතුරි මම ගොඩක් ජීවිතේ තේරුම් ගත්තේ. විශේෂයෙන් හිඟන්න වෙන්නේ. හිඟන්නන්ගෙන් අහලා බලන්න ඕන හිඟන්න මොනවද කරේ කියලා. තේරුණාද? හිඟන්නන්ගෙන් අහලා බලන්න ඕන හිඟන්න මොනවද කරේ කියලා. ඒගොල්ලෝ කරේ මොනවද කියලා හොයලා බලලා අපි ඒව නොකර ඉන්න වගේ බලා ගන්න ඕන. තේරුණා නේද? ඒ වගේම සාර්ථක මිනිස්සෙක් මොනවද ඒව කරේ කියලා බලලා ඒව කරන්න ඕන. ඔන්න ඕකයි අපේ වැඩපිළිවෙල. ඒසම මම ලෝකේ හොඳ චරිත බලලා ඒ හොඳ චරිත අනුගමනය කරන්න කල්පනා කරනවා. එතකොට අපිට වයසට යන්න කලින් ඉක්මනින්ම ඥාන උර්ධ වෙන්න පුළුවන්, ඥානයෙන් වයසට යන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අර සැට වයස් පිරුණු භික්ෂුවක් වගේ පෙනී හිටිනවා. ඒ භික්ෂුභාවයෙන් කියන්නේ අර ශරීරයෙන් නෙමෙයි, තේරෙනා නේද? ආධ්‍යාත්මයෙන් සැට වයස් පිරුණු කෙනෙක් වගේ ඥානෙ මුහුපුරා ගිහිලා අවබෝධයෙන් යුක්තව ඥාන වෘද්ධව බුදුහාමුදුරු ඉස්සරහා ඒ භික්ෂුභාවයෙන් පෙනී සිටිනවා. තේරෙනා? දැන් ගොඩාක් අය බයයි බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ තේරුම් කරගත්තොත් මොකද සිද්ධ වෙන්නේ, ඊළඟ ආත්මේ නැති වෙයි කියලා. ඇත්තටම ඊළඟ ආත්මේ නැති වෙනවටද කැමති, ඒක සුගතිගාමී කරගන්නද කැමති, එහෙම නැත්නම් නැති වෙනවටද කැමති? අපේ මහත්තයා කොහොමද කැමති? නැති වෙනවට කැමති, නැති වෙනවට කැමති. ඊළඟට එන ප්‍රශ්නෙකුත් තියෙන, ඇයි කියන ප්‍රශ්නේ. ඇයි? මොකද ඇයි? හොඳ නැද්ද? දුකයිද? ජීවිතේ දුකයි. දුක මොකද කියලා ඇහුවොත් දුක කියන්නේ ලෝකේ සත්‍යයක්ද? දැන් බුදුවරුන්ට දුක නැත්තේ ඇයි? රහතුන්ට දුක නැත්තේ ඇයි? අපිට දුක තියෙන්නේ ඇයි? දුක කියලා එකක් නැහැ. එක්කෙනෙකුට එකම දේ සතුටක් වෙන්නත් පුළුවන්, තව කෙනෙකුට ඒකම දුකක් වෙන්න පුළුවන්. තේරෙනානේ? එකම දේ එක්කෙනෙකුට සතුටක් වෙනවා, තව එක්කෙනෙකුට දුකක් වෙනවා. එහෙනම් සාපේක්ෂිතයි. දුක කියන්නේ කල්පිතයි, සංකල්පිතයි, දිටිගතයි. එහෙනම් දුක කියන්නේ සංකල්පයක්. දුක කියන්නේ සංකල්පයක්. මේ ආත්මය තුල දැන් අපි ජීවත් වෙනවා. මම බැලුවේ මේ ආත්මය තුලදී මේක මගේ ආත්මයද? මේක මගේ ආත්මයද? දැන් මේ මමද මේ ඉන්නේ? ඔය ඉන්නේ ඔබද? මේ ඉන්නේ මමද? මේකටද ආත්මය කියන්නේ? මේක මගේද? මේක මගේ ඉඩමද? මේක මගේ ගෙදරද? මම මේ පන්සලට ආපු මුල්ම සමයේ 2001 විතර මුල් සමයේදී මං ඉස්සෙල්ලා මං ඇවිල්ලා මේ ඇහුවා මේ පොළොවෙන් ප්‍රශ්නයක්. පොඩ්ඩක් කියනවද මම මේ කීවෙනි එක්කෙනාද කියලා? ඒ කියන්නේ මෙතන අයිතිවාසිකම් කියන කීවෙනි එක්කෙනාද කියලා. එයා මොනවා කියන්නේද? මහී කාන්තාව පොළොව නැගී ඉඳලා පෙනී හිටලා කිව්වා. මොකද කිව්වේ? ආපෝ මේ රටේ ඉන්න ජනගහණයටත් වඩා මෙතන හිටියා. ඔක්කොම මගේ ඉඩම කියලා හිතාගෙන හදාගෙන වඩාගෙන ගොඩනැගිලි හදාගෙන මාලිගා හදාගෙන බලකොටු හදාගෙන මෙතන හිටියා. මේ රටේ ජනගහණයටත් වඩා වැඩි කිව්වා. ඒ කියන්නේ කෝටි 2කටත් වඩා වැඩි ඉඳලා තියෙන මෙතනම මගේ කියලා හිතාගෙන. ඊට පස්සේ මං ඒව අනාගතෙත් එහෙමයි කිව්වා. මෙතනම මේක මගේ පන්සල හරි මගේ පල්ලිය හරි කෝවිල හරි ගෙදර හරි කරගෙන මේකේ අනාගතේ ඒත් ඒ වගේ ඊටත් වඩා ජනගහනයක් අනාගතේ ඉඳී කිව්වා. එහෙනම් මම ඔව් ඉතින් 2100ට මෙහා වෙනකන් දැන් අපි කවුරුවත් මේ සියවස ඉක්මවා යන්නේ නැ නේ. අපි මේ සියවස ඉක්මවා යන අය නෙමේ. මේ හැමෝම 2030, 40, 50, 60, 70, 80 ඉන්නවද? 80, 2080, 2090. අනේකෝ මම සෝනක්කත් තියෙද දන්නේ නැනේ. 2100 මං 2100 වෙනකන් හිටියොත් මට අවුරුදු 170 ගානක් විතර වෙනවා. අසූවක් වෙනවා. අවුරුදු 180ක් විතර ඉන්න පුළුවන් මට 2100 වෙනකන් ඉන්න පුළුවන්. දැන් ටික මමත්වේ සංසිඳුණා නේද? මේ අර හිතේ තියෙන ඝනත්වය, දැඩිගම, සටන්ගාමීත්වය, මම මම කියලා ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය සංසිඳුණාද නැද්ද? එහෙම හිතනකොට අත්හැරෙන්න ඕන. අත්හැරෙන්න ඕන. එම අත්හරව ගන්න හිතේ ඇතුළේ තියෙනවනේ මෙතන ගල් ගෙඩිය වගේ හරියට හිර වෙලා හරි දරුණු දැඩි තීරණ ගන්න එක්කෙනෙක්. මෙයාගේ හිත නිකන් හිතක් නෙමේ ගලක් කියන්නේ අන්න ඒ වගේ. ඒ ගල් ගෙඩි වගේ මමත් ඒ දුරු කරන්න ඕන. මුරුදු කරන්න ඕන, නිදහස් කරන්න ඕන. ඉතින් මේ මගේ ආත්මයද? ගත්තොත් විතරයි. මේ මගේ ඉඩමද? ගත්තොත් විතරයි. ඒක විකුණනොත් මාගේ නෙමෙයි. මේ මගේ වාහනයද? ගත්තොත් විතරයි. ඒකම විකුණනොත් මගේ වාහනේ නෙමෙයි. තේරුණානේ? හාමුදුරන්ට ඉස්සර වාහනයක් තිබිලා, ඉතින් ඒ මිනිස්සෙකුට මම මේ වාහනේ දුන්නා. දැන් එක්කන් ගිහිල්ලා ලියවි කියලා ඔක්කොම කරලා ඉවරලා, ඉතින් එයා කිව්වා හාමුදුරන් අපි ඇරලා වල එන්නම් පන්සලට කියලා. මං ඒ තියෙන වාහනේ තියෙන රේඩියෝ එක මේ බටන් එකකට ඇඟිල්ලක් තියන්න හැදුවා. මේ මිනිස්සු කියන හෝ හෝ ඔක කැඩේ හාමුදුරුවෝ තියන්නකෝ. ඒකට හේතුව යද්දි එයා මේකට නිකන් එහෙම මේ ඇඟිලි වලින් අයින්කොට මං එයාට ගෝ කොහොම අනින්න එපා මේක දැනුවත් වෙලා හරියට තේරුම් අරගෙන මේක ඔපරේට් කරන්න කියලා. ඒට එයාට ඒක රිදුනා. එන ගමන් එයා මට කියනවා, ඔව් රද තියන්නේ කැඩෙනවා. යද්දි මගේ එද්දි එයාගේ එයාගෙන් මේ පොඩි අවසරයක් ඉල්ල ගන්න ඕන මාව පුළුවන් ද මහත්තයා ගිනින් දාන්න පන්සලට. ඔව් අපි ගිනින් දාගෙන යන හාමුදුරුවෝ පන්සලට ඇරලෝගෙන යා. දැන් මොකද? දැන් බෑ මොකවත්. දැන් කිසි දෙයක් හොල්ලන්න බෑ. එයා කරගෙන ඉවරයි යාවේ. මං අතහැරලා ඉවරයි මගේ කියලා. දැන් මටත් ප්‍රශ්නයක් නැහැ. මේක මෙයා කොහේ හරි අතුල්ල ගත්තා. මේ වුණත් මම නෙවෙයි දුක් වෙන්නේ. එයා තමයි. දැන් එයා දුක බාරගෙන, සතුට බාරගෙන, ඒකේ මාන්නේ බාරගෙන, ඔක්කොම බාරගෙන ඉවරයි. සර්විස් එක බාරගෙන, ඔක්කොම බාරගෙන. සක්කාය දිට්ඨියත් ඔහොම ලියලා දෙන්න බැරිද? ආත්මය පුළුවන් නේද? ඔය ළමයි එහෙමත් එහෙම ලියලා දෙනව නේද දෙමව්පියෝ? එක එක පිරිමියෙක් හොයලා ඉවර වෙලා මේ මගේ කෙල්ල ලියලා දෙනවා. දෙන්නේ නැද්ද? මගේ පුතා ලියලා දෙනවා. දැන් මං ඔන්න නිදහස්. දැන් මං හරි නිදහස් කියලා කියන්නේ ඒත් අර ලියලා දීම තමයි. මේ ලියලා දීමේ වලිනුත් මං හිතන විදිහට ටිකක් නිදහස් වෙනවා. භෞතිකව වගකීම් අඩු ඇති කියලා හිතාගෙන. හරි වෙනතුර මේ ඔක්කොම භෞතික දේවල් ලියලා දීලා අපි අතහැරියා. එහෙමනොත් අපි සියල්ල අතහැරිය කෙනෙක් බවට පත් වේද? නැහැ. සමහර වෙලාවට ලියකියවිලි වලින් අතහරිනවා හිතෙන් අල්ලන් ඉන්නවා. සමහර අයට හැමදේම තියෙනවා, නමුත් හිතෙන් සියල්ල අතහැරලා ඉන්නවා. ඒ කියන්නේ සංඥාවේ බර අඩුයි. මුදල් වර්ගවල අගය වෙනස්. ඒ වගේම මුදලට දෙන අගයක් මිනිස්සුන්ගේ වෙනස්. තේරුණා නේද? හැම දෙයකම තියෙන වැලියු එකක්, අගයක්. සහෝදරකමේ ස්වාමීන් වහන්සේත් එක්ක, දායකයත් එක්ක, ඒ හැම දෙයකම යම්කිසි අගයන් තියෙනවානේ. ඒක මට හරි අදහගන්න බැරි දෙයක්. වැලියු එකක් තියෙන්නේ. මේ ඔස්ට්‍රේලියාවේ පන්සලක හාමුදුරු කෙනෙකුට විශාල ප්‍රශ්නයක් කරලා පොලිසිය ගියලා නඩු දාගෙන ලොකු කාල කෝලහලයක් යනවා. මම අහුව කීයකටද කියලා, ගාන කීයද කියලා. මොකද මම දන්නවනේ ප්‍රශ්නේක හැම එකම වැලියු එකක් තියෙනවා කියලා. ආමතුරුනි මේ ලක්ෂ 70ක් විතර අස්ථානගත වෙලා ඒකයි කිව්වා. මං කිව්වා ඔක හරි සරලයි නේ. ඔච්චර දෙයක් වෙන්නේ මට කිව්වනම් මං ඕක දෙනවනේ කියලා. නේද? ප්‍රශ්න විසඳිලා හැනෝනේ ආමතුරු මානසික සාහනෙන් ජීවත් වෙනවනේ කියලා ඉවරලා. නැත්තං ඉල්ල මං ඕක දීලා ඔක්කොම ගහලා පන්නනවා කියලා. ඒ කියන්නේ වැලියු එකක් තියෙනවා හැම එකේම. හරි දුර්වලයි, හරි දුර්වලයි. හැම ප්‍රශ්නයකම අගයන් තියෙනවා. විවාහය අතරත් වෙන් වුණාම වන්දිය. මිලියනෑයි, දෙකයි, දහයයි, පහළොවයි, එක එක රටවල්වල හැටියට, උජ්ජලයාගේ හැටියට. මේ හැම දෙයකම මේ යම් කිසි අගයක්. ඒ කියන්නේ මිනිස්සු අමිල නෑ, මිලයි. හැමදේම මිලයි, මිලකරණය කරලා. ඇයියේ අවිද්‍යාව, අවිද්‍යාව නිසා, අවිද්‍යාව නිසා. එනිසා ඔබේ දයාව, ඔබගේ ආදරය, කරුණාව, මිල කළ නොහැකි ආදරයක්, දයාවක්, කරුණාවක්, ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න ලෝකයට තියෙන. මිල කරන්න බැරි. විශ්වයේ කොටස්කාරයෙක් වෙන්නේ නැතුව විශ්වයේම බවට පත් වෙන්න. මම කියන නැමැති අවිද්‍යාවේ බැඳුනට පස්සේ එයාට ඇති වෙනවා කාම ඡන්දය. කාම වස්තුන් වලට ඇහැට පේන, කනට ඇහෙන, නාහයට දැනෙන, දිවට දැනෙන දේවල් වලට ඡන්දය ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඒක නීවරණයක් බවට පත් වෙනවා. සත්‍ය දකින්න බෑ කාමච්ඡන්දේ තියෙනකොට. ඉස්සල්ලාම පින්නතුනේ මේ ලෝකයේ කොහෙවත්වත් දිනුම් කණුවක් නෑ. ඒක තියෙන්නේ මාතුලින්මයි සොයාගන්න තියෙන්නේ කියලා කල්පනා කරලා තමන් දිහාවට හැරෙන්නේ නැති කෙනෙකුට සත්‍ය සොයාගන්න එක ලේසි නෑ පින්නතුනේ. අපිටත් තිබුණ හීන. මං ඒ හීනවලට ගිහිල්ලා 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 බැලුවා ඒ හීන ඇත්තද කියලා. ඒ හීන ඔක්කොම පුස්. ඒ හීනවල නෑ පින්නතුනි සත්‍ය. තේරෙනානේ සත්‍ය නෑ. හරි පුදුම වාක්‍යයක් ලැබිලා තියෙනවා මට. මගේ වයස අවුරුදු 12දී ඒ මහාන වේච්ච සමයේම ප්‍රේමදාස මහත්තයාගේ ළඟම මට ඉන්න හැකියාව ලැබිලා තියෙනවා. හිටපු ප්‍රේමදාස ජනාධිපතිතුමා ළඟම මේ වේදිකාවක. ජනාධිපතිවරයා ළඟ. ඉතින් පොඩි කාලෙම ඉතින් හරි ලොකුයි නේද? ලේසි නේ ජනාධිපතිතුමා අතේ යතේ දුරින් ඉන්නේ මෙහෙම. පුටිය වාඩි වෙලා. එතුමා ටිකක් මිටි. ඉතින් අපේ මිස්සරහට ඇවිල්ලා එයාගේ පිටුපස්ස අපේ පැත්තට තියෙන උඩ පැනපැන කතා කරන බලාගෙන ඉඳලා තියෙනවා. ඒකට මම හොඳට බලාගෙන හිටියා. මෙයා ජනාධිපති. එයා සතුටෙන්ද? මේ අහවල් මුදලාලි. එයා සතුටෙන්ද? මේ අහවල් ගායකයා. එයා සතුටෙන්ද? මේ අහවල් නළුවා. එයා සතුටෙන්ද? එයා පරිපූර්ණද? එයා සාර්ථකද? එහෙමනේ. ඒ නිසා මට ඉලක්ක කරගන්න හීනයක් තිබුණේම නෑ පින්නතුනේ මේ භෞතික ලෝකේ. එතකොට මට තේරුණා ආධ්‍යාත්ම ලෝකේ, බුදුහාමුදුරන්ගේ ලෝකේ තමයි ඉලක්කය තියෙන්නේ. ඒකත් ඉතින් සිවුරක් හරිය දාගෙන විශ්වවිද්‍යාලෙ ගිහලා රස්සාවක් කොල්ලා යන්තම් යැපෙන ජීවිතයක් නම් මට එපා. තේරුණානේ. ආධ්‍යාත්මයේ සොයා යන ජීවිතයක් වෙන්න ඕනේ. ඉතින් ලංකාවේ හැමතැනම පීර පීර හෙව්වා. ලංකාවේ නෑ කියලා හිතලා මම ඉන්දියාවේ යන්නත් කියලා බැලුවා. ඉන්දියාවේ ලෝකේ කොහෙවත් නෑ කියලා තේරුණා. පස්සේ මට ලංකාවේ ඇතුළෙම කොහේ හරි ඇති කියලාත් හිතුණා. දැන් ඒක සොයාගෙන අවබෝධ කරගෙන පින්නතුන්ට දේශනා කරන තේරෙනවද මන්දා? දැන් මේ ඊයේ පෙරේද අපේ අම්ම කෙනෙක් කිව්වා බුදුහාමුදුරු ඔච්චර ගැඹුරු දෙයක් මොකට හොයාගත්තද කියලා. නේද? ඔච්චර ගැඹුරු දෙයක් මොකට හොයාගත්තද කියලා. එච්චර ගැඹුරු නැහැ. ඒක අර තේරුම් ගන්න අපි උත්සාහ කරන්න නැතිකම තියෙන්නේ. මේක විශ්වවිද්‍යාල උපාධියක් ගන්න දරන වෙහෙස මේකට කරන්න ඕනේ. රස්සාවක් කරලා ගෙයක් හදන කාලය සහ ශ්‍රමය මේකට වැය කරන්න ඕනේ. දැන් ඔබ රස්සාවක් සඳහා කොච්චර කාලය වැය කරනවද? පැය 8ක කාලයක් වැය කරනවා. පැය 8ක් ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කළොත් සතියෙන් නිවන් දකිනවා. මුළු ජීවිතේටම ආරක්ෂාවක් දෙන ධර්මයේ තේරුම් ගන්න පැය 8ෙම මහන්සි වෙන්න. ඒ විදිහට සතියක් මහන්සි වෙන්න. මොකද්ද මේ නිවන නිර්වාණ ධර්මය කියලා කියන්නේ කියලා සොයන්න, සතියක් හොයන්න, හොයාගන්න පුළුවන් වෙයි. නිර්වාණ, වාණ කියන්නේ බැඳීම්, නිර්වාණ කියන්නේ බැඳීම් නැති, බැඳීම් නැති මනසක්. මෙන්න මෙහෙම බැලුවාම තමන්ගේ හිත දිහා, තමන්ගේ ඥානය දිහා කිසිම දෙයකට තදින් බැඳී නැති බව හෝ සම්පූර්ණයෙන් බැඳී නැති බව ඔබට තේරේ. අන්නේ දාට ඔබ කියන නිර්වාණ බවට පත් වුණා. ඒ කියන්නේ මම මටවත් බැඳිලා නැහැ. මම මගේ ආකල්පවලට බැඳිලත් නැහැ. දෘෂ්ටිවලට බැඳිලත් නැහැ. වචනවලට බැඳිලත් නැහැ. ක්‍රියාවන් වලට බැඳිලත් නැහැ. ජීවිතයට බැඳිලත් නැහැ. උත්සාහයකට බැඳිලත් නැහැ. සිහියකට බැඳිලත් නැහැ. සමාධියකට බැඳිලත් නැහැ. සම්මා සමාධි කියන්නේ සමාධියටත් බැඳුණු නැති බව. සම්මා දිට්ඨිය කියන්නේ කිසිම දිට්ඨියකට නොබැඳුණු බව. දැන් ඔයත් මේ බණ ටික අහගෙන ඉඳලා මට කියන්න බලන්න, හාමුදුරුවන්ට තියෙන අහවල් දෘෂ්ටිය කියලා කොහෙලා කියන්නේ? මේ දේශනා ටික බැරි නම් 2011 ඉඳලා රෙකෝඩින්ස් තියෙනවා, අරගෙන ගිහිල්ලා අහලා මට පුළුවන් නම් කියන්න මොන දෘෂ්ටියටද හාමුදුරුව අදාළ වෙන්නේ කියලා. එම කියලා දුන්නොත්, උගන්වලා දුන්නොත් මගේ දෘෂ්ටිය අස් කරගන්න වහාම ක්‍රියා කරනවා. මම මේක අභියෝගයක් වශයෙන් අපේ මහා සංඝ රත්නයේට, ත්‍රිපිටක ධාරී මහා ධර්මදර විනයදර මහා සංඝ රත්නයටත් මම මේක දීලා තියෙනවා. පැරණි වයසක හාමුදුරු කෙනෙකුටත් දුන්නා මම. දීලා උන්වහන්සේ හා කතා කරන්නකොට ටික වෙලාව මම හොයලා දෙන්නම්කෝ කියලා කිව්වා. මම කිව්වා කියලා දවසක් කතා කරා, ඊටපහුවෙන්දක් කතා කරා, ඊටපහුවෙන්දත් රැ වෙනකන් කතා කරලා මම ඇහුවා, මොකද්ද අපේ හාමුදුරනේ දෘෂ්ටිය? උන්වහන්සේ කිව්වා, අනේ හාමුදුරුවනේ මට හිතා ගන්න බෑ කිව්වා. මේ රටේ ඉන්න විවිධ පඬිවරු දේශකයෝ මං ආශ්‍රය කරලා තියෙනවා. හැබැයි ඔබ වහන්සේ වගේ කෙනෙක් හම්බුන්නේ කිව්වා. ඉතින් මට හරි සන්තෝෂයි. ගැන නිකන් කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. හොඳට මේ රටේ නාරද ස්වාමීන් වහන්සේලත් එක්ක එකට දම්සභා මණ්ඩපවල බණ කියපු ස්වාමීන් වහන්සේ නමක්, ධර්මදර ස්වාමීන් වහන්සේ නමක්, විහාරස්ථානම 14ක් හදපු කෙනෙක්. මට හරි සන්තෝෂයි. උන්වහන්සේට හොයාගන්න බෑ දෘෂ්ටිය. මං කිව්වා දෘෂ්ටි නෑ අපේ හාමුදුරුවනේ. දෘෂ්ටි නැතුව කතා කරන්නේ ඒකයි ඔබ වහන්සේට හොයාගන්න බැරි. නැත්තම් ඔබ වහන්සේගේ තියෙන දැනුමෙන් අනිවාර්යෙන් ඕනම කෙනෙක්ගේ දෘෂ්ටිය හොයනවා කියලා. උන්වහන්සේ පිළිගත්තව මට ඕනම කෙනෙක්ගේ දෘෂ්ටිය හොයාගන්න පුළුවන්. මොන දෘෂ්ටියකද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන් කතාවකදී. දෘෂ්ටි නෑ. බලන්න හොඳට අහුවෙනවද කියලා තමන්ට. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු වෙනෙය කිය දන් නහි ධාතු ගබ්බ සෙයම් පුනරේතිති. දෘෂ්ටි නැතිනම් නැවත මෞකසක උපදින තත්ත්වේ නැති කරන්න පුළුවන්. දිට්ටිගත භාවයක් නිසා තමයි සතරාපාය ඇතුළු තිස්සෙක් තලයේම උපදින්නේ. තේරුම් ගත්ත මෙච්චර පින්නතුනේ ලබනාත්ම නැති කරගන්න සිද්ධියක් මන් දන්නෑ. ඒක අපේ ආච්චි අම්මනා නිතරම කියවූ දෙයක් තමයි. මට ලබනාත්මයක් එච්චර විෂය වෙන්නේ නැති නිසා මම ඒක පැත්ත කර දැම්මා. මට මේ ආත්මේ විෂය වෙනවනේ. ඒ නිසා මේ ආත්මය ගැන මම හෙව්වා. හොයාගෙන ගියාම 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 පින්නතුනේ අවසානෙට හම්බුණා මේ ආත්මේ ආත්මයක් නැහැ කියලා. මේ ආත්මයයි කියලා ගත්ත තැන ආත්මයක් නැහැ. මමේ කියලා ගන්න කෙනෙක් නැහැ. ඒ සම්මුති නාමයක්. සම්මුති විවාහාරික බවක් විතරයි තියෙන්නේ. ඇටත් මගේ නෙමේ, මසුත් මගේ නෙමේ, කෙසුත් මගේ නෙමේ, නියපොතුත් මගේ නෙමේ. මගේ ආත්මේ නෙමේ ස්වභාවදහම දේවල්. මේකේ තියෙන අල බල බතල පරිප්පු හාල් පොල් තමයි මේ ශරීරවල කොටනගිලා තියෙන්නේ. ඉතින් මම මේක කැටි කරගන්නේ මොකටද? මේක මගේ ආත්මය කරගන්නේ මොකටද? එතකොට මහ පොළොව හිනා වේවි. අන්න අර හිතනවා මම මම කියලා. ජල තටාකය හිනා වේවි. අන්න එයා හිතනවා මම මම කියලා. හුළඟ හිනා වේවි. ඔක්සිජන් හිනා වේවි. අන්න අර හිතනවා මම මම කියලා. ඉරේලිය හිනා වේවි. අන්න එයා හිතනවා එයා මම කියලා. මං දවස් දෙකකට නැති වුණොත්, මොහොතකට නැති වුණොත් ඔයගොල්ලෝ ඉඳීවි. අපි තනියෙන් දැඩි මමත්වයේ අරගත්ත වෙලාවක සතර මහා භූතයේ පොඩි උද්ඝෝෂණයක් දැම්මොත් එහෙම අන්න එතකොට තේරෙයි මම කියලා කෙනෙක් නැති බව. එතකොට සිතිවිල්ලක් වශයෙන් මේ ඇති කරගෙන තියෙන්නේ මොකද්ද? ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව මනෝමය මනසින් මවාගත්ත ලෝකයක් තියෙන්නේ. මෙන්න මේක හරියට තේරුම් අරගෙන අපි ළඟේ හිතේ තියෙන අර වැරදි හැඟීම අපෙන් ඉවත් කරන්න ඕනේ. ඒ වැරදි හැඟීම් ටිකක් ඉවත් කරගන්න තරමට යාට සැහැල්ලුව ලැබෙනවා. හැබැයි අර සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය ඉවත් කරන්න ඕනේ. පින්නතුන් අහලා තියෙනවා තව දිට්ඨි තියෙන මොනවද? මහසෝන් දිෂ්ටිය, සීරියකාගේ දිෂ්ටිය, කළු කුමාර දිෂ්ටිය, සුදු කුමාර දිෂ්ටිය. සුදු කුමාරයෝ නෑනේ, කළු කුමාරයෝ විතරයි. ඔව්. ආ ඉතින් සක්කාය දිෂ්ටිය අරම පිටින් එන දෘෂ්ටි දිට්ටි. මේක තමා විසින්ම හදාගෙන වඩන දෙයක්. ජීවිත කාලෙම වඩන්නේ සක්කාය දිට්ටිය. මම කියලා කෙනෙක් මේ ලෝකෙ ඉස්සරහා ඉන්න ඕන, ප්‍රධාන වෙන්න ඕන, ප්‍රමුඛ වෙන්න ඕන. අපිට දීපු අභියෝග පස්සේ අපි දුවන්න ඕන. අපි ජීවිතේ යම් දෙයකින් පොඩි කාලේ බැට කෑවනම් අන්න ඒක සම්පූර්ණ කරගන්න තමයි අපි මේ ජීවිත කාලෙම ওই මහන්සි වෙන්නේ. ඔය ලංකාවේ ලොකුම පෝසත් වෙච්ච මිනිස්සයෝ ගොඩාක් දෙනෙ ධනය නිසා පොඩි කාලේ බැට කාලා තියෙනවා. තේරුණා නේද? මුදල නිසා බැට කාලා. බැට කාපු නිසා ලොකුම ධනවතෙක් වුණා වෙලා තමයි නිකන් පස්ස බලන්නේ. එහෙම නැත්නම් දැනුම නිසා බැට කෑවොත් එහෙම පොඩි කාලේදී ඊට පස්සේ දැනුමෙන් ඉහළම කෙනෙක් වෙන්න බලනවා. ඒ වගේම ජීවිතේ චිත්ත පීඩා අසහන ලැබුවාම ඊට පස්සේ ආ ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් බුද්ධ ශාසනයේ ගොඩාක් ධර්මයේ තේරුම් ගත්ත ජීවිතේ බැට කාපු මිනිස්සුයෝ, පටාචාරා වැනි අය, කිසා ගෝතමී වගේ අය, අඟුලිමාල අය, මානසික වේදනා විඳපු අය, දුක් විඳපු අය බුදුදහම තේරුම් ගන්න. බුදුදහමේ තුල තියෙන මේ සංකල්පමය தත්ත්වයේ තියෙන වැරද්දක් නිසා තමයි බුදුදහමට ලංව මේක තේරුම් ගන්න නැත්තේ. බුදුදහම කියන්නේ විද්‍යාවක් කියලා දැනගත්තොත් කුඩා ළමයා ඉඳලා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට පැවැත්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. පැවැත්ම ලස්සනට පවත්වා ගන්න පුළුවන්. යුග ජීවිත ලස්සනට පවත්ව ගන්න පුළුවන්, අධ්‍යාපන ජීවිතය ලස්සනට පවත්ව ගන්න පුළුවන්, ව්‍යාපාරය ලස්සනට පවත්ව ගන්න පුළුවන්, රැකියාව ලස්සනට කරන්න පුළුවන්, අවබෝධයෙන් යුක්තව පිළිකුලක් නෙමේ බුද්ධ ශාසනය කියන්නේ කියලා තේරුම් ගත්තොත් ඔයත් හිතාගෙන ඉන්නේ කොහොමද? නෙගටිව් කියලා බුදුහාඳුරෝ මේ නෙගටිව් විදියට බලුවහම අපේ හිතේ තියෙන කෙලෙස් නැති වෙනවායි. කෙලෙස් නැති වෙන්නේ නෙගටිව් එක මේ ඍණාත්මක බව ඉතුරු වෙනවා. තේරුණා නේද? දිහා අසුභවාදී විදියට බැලුවොත් සුභය අයින් වෙලා මොකද ඉතුරු වෙන්නේ? අසුභය. අසුභය කරන කට්ටියගේ ආත්මය ඊළඟ ආත්මය කනගාටුයි. ඒගොල්ලෝ අසුභ තැන්වල උපදිනවා. මලමිනී මතක් කරගෙන මලමිනීවල ඉන්න පණුව මතක් කරගෙන එයා භාවනා කරොත් එහෙම පණුවෙක් වෙලා ඉපදෙන්න ඉඩ තියෙනවා. ඒ ඒකට එයාට තියෙන නෙගටිව් මානසිකත්වයන්නේ ඍණාත්මක මනසක් තියෙන්නේ එතන උපදී. හැයියා අසුභය කියන්නේ සංකල්පයක් වෙන්නතුනේ. තේරුණාද? සුභය කියන්නේ සංකල්පයක්, අසුභය කියන්නේ සංකල්පයක්, සුභය කියන්නේ සංකල්පයක්, ලස්සන කියන්නේ සංකල්පයක්. දැන් අපි කාගෙවත් මේ මූණ මැදින් මෙහෙම ඉස්සරහට ගෙඩියක් ඇවිල්ලා තියෙනවා කියලා මේ නාහේ වගේ එකක් තියෙනවා ගෙඩියක්, මේක කාගෙවත් අපි කැතයි කියලා කියන්නේ නැහනේ. ඒ කියන්නේ නැත්තේ අපේ ගෙඩියක් තියෙනවනේ මැදින්, ඒකයි. අපේ ගෙඩියක් නැති වුණා නම් මැදින් ෆ්ලැට් වුණා නම් මොකද කරන්නේ? වැඩියෙන් කෑල්ලක් ආවා කියලා අරයත් කපා ගන්නවා මේක. තේරුණාද? දැන් අපි ඇස් දෙක කියලා මේ දෙපැත්තෙන් හිල් දෙකක් තියෙනවායි කියලා ඕක අපි කැතයි කියලා හිතන්නේ නැහැ. අපි තියන්නේ සාපේක්ෂිතයි. ඒ විදිහේනේ, ඒක තමයි සංකල්පය. පිළිකුලයි කියන්නේ සංකල්පයක්. ඕනම දෙයක් දිහා පිළිකුලෙන් බලන්න පුළුවන්. එතකොට ඒකද බුද්ධ ශාසනය කියන්නේ? තුවාලයක් දිහා පිළිකුලෙන් බලනවා. අන්න ඒකයි වරද්ද ගත්ත තැන පෙන්නතොනේ. පිළිකුලෙන් බලන්න එපා. වෛද්‍යවරයෙක් ඒක දිහා විද්‍යාත්මකව බලනවා. වෛද්‍යවරයෙක් ශරීරයක් කැපුවාම සමහරලාට පුණු වෙච්ච ශරීරයක් කපන්න වෙලාවක බලන්න වෙනවා. විද්‍යාත්මකව බලන්න, පිළිකුලෙන් බලන්න ඒගොල්ලෝ. එතකොට බුදුදහම පෙන්නන්නේ පවතින ස්වභාවයෙන් බලනවා. ඒ නිසා බුද්ධ ශාසනය කියන්නේ පිළිකුලක් නෙවෙයි කියලා, ඍණාත්මක දර්ශනයක් නෙවෙයි කියන තැනින් ඉගෙන ගත්තොත් හරි. නමුත් මොකද්දෝ තැනකින් පොත්පත් අවුල් කරපු නිසා, වරද්දපු නිසා, දෙන අධ්‍යාපනයේ තියෙන දුර්වලතා නිසා බුදුදහම පිළිකුල් කරණය කරන දහමක් හැටියට අර හින්දු ආභාෂිත ධර්ම ටික ඇතුළත් වෙලා විද්‍යාවක් වෙනුවට අන්තවාදයක් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඍණාත්මක අන්තයේ ඉන්නෝ, ප්‍රතික්ෂේපිත අන්තයේ ඉන්නෝ, සුඛාන්තය අත්හැර දාලා දුක්ඛාන්තය අල්ලගෙන තියෙනවා. දුක්ඛාන්තයත් අත්හරින්න, සුඛාන්තයත් අත්හරින්න. සුඛාන්තය හෝ දුක්ඛාන්තය කියා දෙයක් නැහැ. අපි ඔළුවෙන් හදන දේ. එච්චරයි. තමා පිළිබඳවත් තමන් ඔළුවෙන් හදාගත්ත එකක් තියෙන්නේ, අනුන් ගැනත් තියෙන්නේ ඔළුවෙන් හදාගත්ත එකක්. නැත්තම් කාන්තාව කෝටි ගාණක් අතරින් මෙයා මගේ බිරිඳ වෙන්න විදියක් නැහැ නේ. පිරිමින් කෝටි ගාණක් අතරින් මෙයා මගේ ස්වාමිය වෙන්න විදියක් නැහැ. ඔළුවෙන් හදාගන්න ඕනේ ඒක. දැන් මේ කතා කරන්න පින්නතුනේ කිසිම දෙයක් මේ ආකාරයට හිතන්නේ කියලා කන්සෙප්ට් එකක් ඔළුවේ දාන්න නෙමෙයි. අපි මේ ලෝකේ තේරුම් අරගෙන මැදහත් මධ්‍යස්ත හිතක්, සෞම්‍ය හිතක්, මෘදු හිතක්, ශාන්ත හිතක්, නියුණු හිතක් පවත්ව ගන්න කොහොමද? කැති පොළු මෝල්ගස් ගන්න නැතුව, ඒව අමෝරා ගන්න නැතුව ලෝකෙ දිහා හිනා වෙලා හැමදේටම බලන්න ප්‍රශ්න දිහා. මේ ලෝකෙ පුතජ්ජනයෝ පෙම් කරනවද? මට නම් තේරෙන්නේ නැද්ද, මේ මේ ඊයේ පෙරේදාත් මේ ලොකු නිවුස් එකක් යනවා, පියනුවක් ගිහිල්ලා පොඩියෙකුට ඇනිලා එම පොඩිය ගා නැති වෙලා තියෙනවා. දැන් ඔය ප්‍රේම්වන්තයෝද? ප්‍රේම්වන්තයෝ නෙමෙයි ඔයගලන්ට කියන්න තියෙන්නේ පෙරේතවන්තයෝ කියලා. පෙනුතුනේ ප්‍රේමයක් දයාවක් බුදු කෙනෙක්ගෙන් හැරි රහතන් වහන්සේ කෙනෙක්ගෙන් හැරි මේ ලෝකේ අනිත් කිසි කෙනෙක්ගේ හම්බෙන්නේ නැහැ. ප්‍රේමයක් නෙමෙයි තියෙන, ආශාවක් තියෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔක්කොම කැටි කරගත්ත තණ්හාවක් තියෙන්නේ, කාම තණ්හාවක් තියෙන්නේ. ඒක ඇතුලේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, පළිගැනීම, ලාභය, ප්‍රයෝජනය. කසාදයක් එහෙම හොයනකොට ඉස්සෙල්ලම පින්තූරයක් එවන්න කියනවා. ඊට පස්සේ කොහොමද දෑවැද්ද කොහොමද බලන්න කියනවා. ඈ ඊට පස්සේ වංශ පරම්පරාව බුලමලේ කොහොමද කියලා බලනවා. මේ ලෝකේ අව්‍යාජ තැනක්ද, ලස්සන තැනක්ද? මහ කාලගණ්‍ය 70ක් කියන තැනක්. ඒක නේද නේද? හරිම නරක මිනිස්සු ඉන්න තැනක්, හරිම නරක මිනිස්සු ඉන්න තැනක්. එතකොට ඒ අපිට ගෞරවයක්ද කරලා තියෙන්නේ? නෑ. අපි තේරුම් ගත්ත ජීවිතේ අපට ගෞරව කරන කවුරුත් නෑ. අපිම අපිට ගරු කරගත්තොත් මිසක් මේ ලෝකේ අනිත් අය ඔක්කොම ගරු කරන්නේ එක්ක ධනය නිසා, එක්ක කුලය නිසා, එක්ක ප්‍රසිද්ධිය නිසා, එක්ක බලවත්කම නිසා, ආදී වශයෙන් තමයි අපි මේ ලෝකේ හැම දෙයක්ම පෙරලෙන්නේ. අපිටම අපි ගරු කරගන්න. අත්තාහි අත්තනෝ නාතෝ අත්ත දීපා විහෙරත, තමන්ටම තමන් වෙන්න තේරුම් අරගන්න, තමන් සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න, තමන්ව සතුටෙන් දෙන්න කවුරුවත් නැහැ, තමන් ඇරෙන්න තමන් තරම් කියලා හිතන්න. මව්පිය හැටියට වුණත් දරුවන්ගෙන් සතුට බලාපොරොත්තු වෙන්න එපා. තමන්ම තමන් තමා තුළින් තමා අවබෝධයෙන් සතුටෙන් ඉන්න බලන්න. තවත් කෙනෙක් තුළින් යැපෙන්න එපා. ජීවිතේ තමා තුළින්ම තමන් සතුට වෙන්න, තමා අන් අයට සතුට බෙදා දෙන්න, ගෞරවය බෙදා දෙන්න, ආදරය දයාව හැකිතාක් දුරට දෙන්න. හැබැයි ලෝකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඇයි එපයි කියන්නේ? තැවෙන්න වෙනවා. මේ ලෝකේ ඉන්නේ වැඩිපුරම සීලු දෙනාම ඉන්නේ බලාපොරොත්තු සහගත මිනිස්සු මිසක් පරිත්‍යාගශීලී මිනිස්සු නෙමෙයි. හැමෝම බලාපොරොත්තු සහගතයි. හැමෝම ප්‍රාර්ථනා කරනවා, හැමෝම යදිනවා. හැමෝම තම තමන්ගේ සතුට එකතු කරගන්න උත්සාහ කරනවා. දුක් විඳින්නේ සතුට හොයාගෙන. සතුට හොයාගන්න බැරුව වයසට ඇගිලා මැරෙන එක වෙනම කතාවක්. යන්න මහලු නිවාසයකට ජීවිත කතා ටික අහන්න, යන්න ලෙඩ ඇදක ඉන්න කෙනෙකුට ජීවිත කතාව අහන්න. අපේ භාවනා මධ්‍යස්ථානේ මහන වුණා ලෝය කෙනෙක්, වයසට ගිහිල්ලා දරුමල්ලෝ හදලා රට රටවල් වල යවලා ගෙවල් දොරවල් හදලා සම්භාවනීය ජීවිතයක් ගත කරලා. මං හිමින් සැරේ ලං වුණා. ලං වෙලා හාමුදුරුවෝ කොහොමද සයින්හන්සේ දැන් ඉතින් සම්භාවනීය ජීවිතයක් ගත කරපු කෙනෙක්නේ, හොඳ ලෝය කෙනෙක් හැටියට. ඔව්, දරුමල්ලෝ හදලා ස්වාමි භාරවරු ඔක්කොම ඉඳලා කොහොමද ජීවිතය ගැන හිතෙන්නේ? අනේ පොඩි හාමුදුරුවෝ කියලා වැඩක් නැහැ, ජීවිතය කියන්නේ හීනෙන් ගෑ සබන් වාගේ කිව්වා. මොකද ඒකේ තේරුම? හීනෙන් සබන් ගාලා නානවා, මොකවත් වෙලා නැහැ. ජීවිතේ ඔය වගේ නිස්කාරණ හැඟීමක් නම් ලැබෙන්නේ මොකටද? මේ මරාගෙන පෙරලගෙන කාගෙන පුටාගෙන මැරීගෙන වැඩ කරන්න කියලා කල්පනා කරන්න බෑ. මං කියන්නේ ඒ හැම ශේස්ත්‍රයකම යන්න. එතකොට මේක තේරුම් ගත්තාම අපි නරක් වෙන්නේ නෑනේ, අපි අසුබ වෙන්නේ, අපි පව් කරන්නේ, අපි බොරු කියන්නේ, හද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නේ. තේරුණා නේද? මේව තේරුම් ගත්තොත් එයා හද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නේ. ඕන දෙයක් අත්හැරීමේ කුසලතාවය වැඩි වෙනවා. බුදුදහමේ බුද්ධ ශ්‍රාවකයන්ගේ තියෙන පුදුම අවියක් තමයි පිනොසේ අත්හරින එක. ආයි හිතේ කොනකවත් තියාගන්න නැතුව අත්හරින එක. ඒක තමයි අත්හැරීම තමයි තියෙන එකම අවිය. ඒක පුදුම අවිය. යංකෝ දුක්ඛම් භික්ඛවේ තත්‍රතේ චන්දෝ පහතබ්බෝ. යමක් දුක නම් මහණෙනි ඒක අත්හැරලා දාන්න. එච්චර හිතින් අල්ලගෙන ඉන්න නිසානේ වේදනාව. දැන් යම්කිසි කම්බියක් අල්ලගත්තා. ඒකෙන් විදුලි සැර වදිනවනම් මොකද කරන්නේ? දුකයි. මොකද කරන්න ඕන? අතහරින්න ඕන. අතහැරියම් මොකද වෙන්නේ? කරන්ට් එක වදින්නේ. දැන් ඔබත් මේ මොහොතේ විඳවන යම්කිසි දුකක් තියෙනවා නම් අල්ලගෙන ඉන්න පාතාරින්. මමත්වයේ දුකයි කියලා මට තේරුණා. මමත්වයේ මම කරපින්නගෙන ඉන්නවා කියලා මට තේරුණා. මමත්වයේ ඇදගෙන මම යනවා කියලා මට තේරුණා. මමත්වයේ බිමින් තියන්න ඕන, નિરાයාසයටපත් වෙන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මම මේ පොත්පත් තුල, ධර්මය තුල, කල්යාණ මිත්‍රයන්ගෙන් හොයලා 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 බොහොම අමාරුවෙන් එතෙන්ට පරිවර්තනය වුණා. ඒ නිසා මට දැන් මමත්වයේ නෑ පේනතුනේ. ඒකෙදි වෙන කෙනෙක් දන්නේ නැහැ, මම තමයි දන්නේ තියෙනවද කියලා. මම තමයි ඒක පරීක්ෂා කරලා බලන්නත්. ඔබටත් එහෙමයි. ඔබ තුලත් මමත්වේ, එයාට මමත්වේ නැහැ කියලා ඉරිසියා කරන්න යන්නත් එපා. කාගේවත් මමත්වේ නැති එකට ඉරිසියා කළා වටත් තියනවාද? හරියට සත්‍ය අවබෝධ වුණා කියලා ඉරිසියා කරන්න එපා. සත්‍ය අවබෝධය කියන්නේ මමත්වයක් නෙමෙයි. මමත්වයේ දුරවීමක්. ඒකට සත්‍ය අවබෝධ වුණා කියලා කෙනෙක් වෙන්න බෑ. එයා පත් වෙන්නේ කිසිවෙක් නොවුණු තැනට. ඒකයි සත්‍ය අවබෝධය කියන්නේ. දැන් මම සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්, ආවල් කෙනා නෑ. එහෙම වෙන්න විදියක් නෑ. පිම්බෙන්න විදියක් නෑ. තියෙන ටිකක් දිය වෙලා යනවා. තේරුණා නේද? මම කියලා තියෙන ටිකක් දිය වෙලා යනවා. එයා කෙනෙක් නෙමෙයි, තවදුරටත් කෙනෙක් නෙමෙයි, පුජ්‍යලෙක් නෙමෙයි. ස්ත්‍රියක් හැටියට හිතන්නෙත් නෑ. ස්ත්‍රියක් දැක්කොත් පුරුෂයෙක් හැටියට හිතන්නෙත් නෑ. පුරුෂෙක් ඉත්තිභාවෝකින් කෛරා චිත්තම් සුසමාහිතේ. හිත හොඳට සංසුන් කරගත්තට පස්සේ, හිත හොඳට අවබෝධ කරගත්තට පස්සේ ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියලා එකක් නෑ. ඇත්තටම හිතට ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ කියලා එකක් නෑ. මේ ශාරීරිය විතරයි ඔක තියෙන්නේ. නැ කාගෙන් හරි අහුවත් ඔබේ හිත ස්ත්‍රීද පුරුෂද කියලා නෑ. ඒක අර එළියේ මානව ස්වභාවයෙන් ලැබුණ නේද පාර්ශවයක් හම්බුණා නේ, පිරිමි පාර්ශවය සහ ගැහණු පාර්ශවය කියලා. අවබෝධයට මේ කිසි වෙනසක් නෑ. ලබන ආත්මේ නූපදින දහමක් නෙමෙයි මන්නම් දන්නේ. මේ ආත්මේ අමරණීය වෙන දහම. කෝසල සංයුක්තිය තියෙන බුදුහාමුදුරු ලබනාත්මි නූපදීත උපදීද කියලා ප්‍රශ්නයක් අහනවා. ඔයත් ගිහිල්ලා ත්‍රිපිටකේම පෙරලලා බලන්න ඔය කෝසල සංයුක්තිය අරගෙන. උත්තරේ මොකද්ද? බුදුජානන් වහන්සේ එසේ දේශනා කර නැත. උපදී කියලත් නැහැ, නූපදී කියලත් නැහැ. ඇයි ඒ? කාගෙන් ඇහුවත් ඔය උත්තරේ තමයි හම්බුනේ කොසල් රජුරු. කොසල් රජුරු හොඳ මීටරයක්. හැමෝගෙම ගිහිල්ලා එකම ප්‍රශ්නේ අහනවා, උත්තර කීයක් හම් වෙනවද බලන්න. අපේ දායක මහත්තුරුත් ඉන්නේ මේ එකම ප්‍රශ්නේ අරන් හාමුදුරු 10ක් ළඟට යනවා. උත්තර 10ක් හම් වෙන්නේ. ඉතින් මේ කාලේ හැම වෙලේම එකම උත්තරේ හම්බුණා. අයියෝ, උන්වහන්සේලා ඔක්කොම රහතන් වහන්සේලා වීම නිසා. එනිසා මේ අනන්ත වූ ධර්මයකටපත් වුණාට පස්සේ අන්තවාදීත් ඒ වචන පාවිච්චි කරන්නේ නැහැ. එනිසා පුහුදුන් භාවයේ ඉන්න අයට නම් ඒකාන්ත වශයෙන්ම තියෙනවා කර්මය, කර්මඵලයේ විපාකයේ අනුව, ගති, ගති නිමිති වලට අනුව, චුතිසිතට අනුව ප්‍රතිසන්දි තියෙනවා. පුතඥයාට තියෙනවා. මේ කතා කරේ කවුරු ගැනද? රහතන් වහන්සේලා ගැන, බුදුරු ගැන. උන්වහන්සේලාගේ දේට අර විදිහේ උත්තරයක් දෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මමත්වය නැති බව. තේරුණානේ? මමත්වය නැති බවයි ඒවෙන් අදහස් වෙන්නේ. ඉතින් ධර්මය හරීම ගැඹුරුයි, ලස්සනයි, මනහරයි, චමත්කාරයි. නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්න, නැවත නැවත ධර්මයට සහභාගී වෙන්න, නැවත නැවත අධ්‍යයනය කිරීමෙන් ඔය නොතේරෙන ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. නොතේරෙන්නේ ටිකක් ගැඹුරු නිසා. ඒ ගැඹුරු බව අපි අධ්‍යයනය කිරීම තුළින් අපිට දුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රත්වය, නිරන්තරයෙන්ම පැමිණ සද්ධර්මය, ඒ වගේම යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන හතර පුරා ගන්න. හැම දිනාට සම්මා සම්බුදු සරණයි. සුපත් වේවා. අද දවසේහි තිංගති දායකත්වය, ධර්මදේශනා දායකත්වය, පින්නතුණ්ඩ ගිලම්පස ආදීහි දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ සංජීව කලන්සූරිය පින්වත් මැතිතුමා, ඒ වගේම සාගරිකා කලන්සූරිය මැතිණිය, උදාරා කලන්සූරිය දියණිය, ඒ වගේම මල්මි කලන්සූරිය පින්වත් දියණිය, ඒ වගේම දුමින්ද කලන්සූරිය මහත්මයා ඇතුළේ පවුලේ පින්නතුන්, ඒ වගේම රන්මලී කලන්සූරිය ඇතුළේ පවුලේ පින්නතුන් ආදී වශයෙන් සිහිපත් කළා. බලාපොරොත්තු වන්නේ මේ ධර්මදේශනා කුසලය. කුසලය කියන්නේ මේ මොහොතේ අපේ හිත තුළ ඇති වෙච්ච මානසික සහනය, ඒ පින, ඒ සතුට. අපි ඒ සතුට අනුමෝදන් කරමු. මීට වසර දෙකකට ඉහත අපාතරින් පෙන්නුන සරෝජනී කලන්සූරිය පින්වත් මහතාවට, මෑණියන් වහන්සේට කොතනක සිටියත් මේ පින් අනුමෝදන්ව සැපතට පත්වීමට මේ පුණ්‍ය අනුමෝදන ආශිර්වාදයක් වේවා. දුකක සිටිනන් දුකින් අත මිදේවා, සැපතක සිටිනන් සැප වඩා වර්ධනය කරගනිත්වා, යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින්ම සැනසේවා කියලා.